عدد نا گلم پسدانے پوجا کرنے پی اے سمناوتی پیمبر مینیان وہاں سے یہ ہے ත පස්සේ උපන් දිනය වෙනුවෙන් ඉතාලියේ වාසය කරන ගයානි යළි වහන මහත්මිය විසින් 75 වෙනි වියට පත්තුම් පින්වත් නෑනියන්ට තවදීනිය සහ දූදම් පිළිස මොනුපුරුවනි පිරියන් සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ වහවහ ඉක්මනින්ම නිර්වාණ ධර්ම අවබෝධය කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හැපි බර්ත්ඩේ කියලා සුභවර්ධනා. සතුරුදායක උපන්දිනය ධර්ම අවබෝධයෙන් සැනසෙන උපන්දිනය වෙන්න කියලා. හොඳයි, අපි සම්බුද්ධ වන්දනාව සිදු කරමු. උතුම් ශ්‍රී සද්ධර්මය මුලින්ම ලොවට හෙළි කළ සමහර ආගම්වල වරදවාගෙන බුදුරජාණන් වහන්සේට එරෙහිව වගේ ක්‍රියාකලත් ඒ ආගම්වල ශ්‍රී පාද පත්මය පිළිබඳව සඳහන් වෙනවා. කාගෙද මේ ශ්‍රී පාද පත්මය කියලා අහුවහම කියලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ පළවෙනි පුත්‍රයා කියලා. දෙවියන් වහන්සේගේ පළවෙනි පුත්‍රයාගේ තමයි මේ පත්මය. ඒකට තමයි වඳින්න ඇත්තටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පළවෙනි පුත්‍රයා තමයි. ඒ කියන්නේ මේ විශ්වයේ විශ්ව ධර්මයේ පළමුවෙන්ම තථාගත සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ ඒ දඹදිව තලයේ මධ්‍ය දේශයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභ්‍යස මේ ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ
ශාරීරික ධාතු මහියංගනං නාගදීපං දිවාරුමාන් දීගවාහී චේතියං ච උද්‍යංගනං තිස්ස මහාවිහාරං ච බෝධිං හරිෂ්‍යවක්ඛ්‍යං ස්වර්ණමානී මහාචෛත්‍යං රූපාරාමකරාතිරින් දීතවනං සීලචෛත්‍යං තථාගතජයතුනාං ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝන්තං වන්නකන්ද ගුණෝකේතං ගීතං කුසුමසංදසි පූජයාමි මුනිකස්ස ශ්‍රීපාද සරෝජේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා
සංඛාවොත් ඒක පාලනය කරගන්න ලේසුම කටේ තියන්න හයියෙන් අහින්න අද දරන විදියට සමාන වෙනවට මේ සීට් ගැලවිලා අනිත් කෙනාගේ ඇඟේ කෙලෙහේ මෙහි ගුණුත් දෙනා දුස් කියනවා. අවුරුත් කැමති නෑ මේ නිසා ඒවත් පරිස්සම් කරගන්න. කියන්න ඕන දේවල් නෙමෙයි මේ. දෙදහස් දාහත වසරේ නම්වෙනි මාසේ විසි හතරවෙනිදා භාවනා වැඩසටහන. මෙතෙන් පෙන පින්වතුන් බොහෝමයක් ඉන්නවා. බොහෝම ශ්‍රද්ධාවෙන් අචල ශ්‍රද්ධාවකින් අප්‍රමාණ කැපවීමකින් ජීවිත අවබෝධය කරගන්න ඕන කියලා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තුරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන දැඩි කරගෙන එන පිරිසක් ඉන්නවා. ධර්ම අවබෝධයේ පිරිස අපි ඈත් ඉතාම අගේ කොටසක් කරනවා. ඊළඟට තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෙන්න පුළුවන්. ගෙදර මොකුත් වැඩක් නැහැ. ඔන්න ඒ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා කියලා දෙනවා. ඒ ඈත් අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඊළඟට එන වැඩි මෙතන මොකද්ද කියන බණ පොඩ්ඩක් අහලා බලන්න ඕන. මම ඔක්කොම දන්නවා. මෙතන අඩුපාඩු මොනවද කියලා බලන්න. පිරිස් වෙනවා. ඒ අයත් ඉතින් සාදරයෙන්ම පිළිගන්නවා. නේද? මේ අවස්ථා ගණනාවක් නියෝජනය කරමින් පිරිස් එක තැනකට සහභාගී වෙනවා. ඉතින් ඒක ස්වභාවයේ ලෝකේ හැටි. වෙනස් කරන්න බෑ. බුදුරෙගේ කාලෙත් ඒකේම තමයි. නමුත් පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේශමේ පරිහරණය කරන්න කියන මාතෘකාව යටතේ සියලු මිනිස්යෝ පෘථජ්ජනයෝ සියලු පෘථජ්ජනයෝ ආශ්‍රය කරන නිසා මට ඒව ගැටලුවක් වෙන්නේ. මොන මාතෘකාව යටතේ මිනිස්සු ආශ්‍රය කරන්න ඕන? පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියන මාතෘකාවට මේව තියෙන අසුබෝතන්නුනේ. ඒක මිනිස්සුන්ගේ ඇඟවටෙත් ගහලා දෙනවා කියලා හිතුවට කමක් නැහැ. එහෙම තමයි ආශ්‍රය කරන්න ඕන. එතකොට අර ඒකෙන් සිද්ධ වෙන්න තියෙන හානිය ගොඩාක් අඩු වෙනවා. ප්‍රවේශමින් පරිහරණය කරන්න ඕන පරිස්සමෙන්. නැත්තම් අපිට හානි සිද්ධ වෙනවා කියලා. ඒ මාතෘකාව යටතේ ඔය ඇත්තොත් පුදුන් සත්වයේ ආශ්‍රය කරද්දී කටයුතු කරන්න පුරුදු වෙන්න ප්‍රශ්න 99.9 දශම ගානක්ම නැති වෙනවා. ඈදලිනේ හොඳයි නේද වැඩි? හොඳයි ඒකෙම පුරුදු කරන්න ඕනේ. හරි. හරියද මේ ධර්මයේ කියාදීම කියලා කියන්නේ පින්තුනේ රාජ්‍ය අංශයේ ඉන්න හමුදාවේ ඉන්න බොම්ම නිෂ්ක්‍රිය අංශයේ වෙනවන හමුදාවක් කියනවා. ඒ බෝම්බ නිෂ්ක්‍රිය කරන නිෂ්ක්‍රිය ඒ හමුදා නිලධාරීෙක් බෝම්බයක් ළඟට යනවා. තමන්ගේ ආරක්ෂක ඇඳුමත් ඇඳගෙන කොම සීරුවේ හරිව කල්පනාවෙන් කරන්න. සමහර වෙලාවට රෙඩ් වයර් එක දෙනවා නිල් වයර් එක හරහා. කැබෝත් රෙඩ් වයර් එක පත්තු වෙනවා. එහෙම එකක් තමයි වෙලා ඔය නෝ ලිමිට් එක ගාවේ පිපුරුනේ. එහෙමයි අහිංසක නිලධාරී යා ඔබ ගන්න කියලා නිෂ්ක්‍රිය කරන්න කැපුව රෙඩ් ෆයර් එක පිපුරුවා. ඉතින් අතිශයින්ම ප්‍රවේශම් වෙන්න ඕන. ආන් ඒ වගේ තමයි පින්නතුන් රෙඩ් වයර් එක නිල් වයර් එක එනවද දන්නේ නැහැ. නිල් එකේ තියෙන එක රතු එකේ එනවද දන්නේ නැහැ. කියන්න බෑ වයර් මාරු වෙලා තියෙනවද කියලා. ඉතින් බෝම්බේ හරියට වයර් එක කපලා නිෂ්ක්‍රිය කළොත් බෝම්බෙත් බේරෙනවා මාත් බේරෙනවා. බෝම්බෙ නිකම්වත් වැරදිලා වැරදි වයර් එක කැපුවොත් මොකද වෙන්නේ? බෝම්බෙත් ඉවරයි මාත් ඉවරයි. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ අපේ ගිහි බිමතුන් බුදුන් සත්වයාද ධර්මදේශනා කිරීම යනු බෝම නිෂ්ක්‍රිය කිරීම වැනි භාරදුරු කාර්යයක්. තේරුණානේ? ඒ වගේ භාරදුරු කාර්යයක්. ඔබටත් ඔබේ සිතත් ඒ වගේ තමයි. බෝම්බයක් නිෂ්ක්‍රිය කරනවා වගේ සැලකිල්ලෙන් ඒක සිද්ධ කරන්න වෙන ලොකු දැනුමක් තියෙන්න ඕන. චින්තනයේ වැරදි විදියට පිළිටෙව්වොත් බෝම්බෙ පිපිරුවා. චින්තනයේ හරි විදියට පිළිටෙව්වොත් ඔන්න නිෂ්ක්‍රිය කරගත්තා. ඉතින් මේ ආධ්‍යාත්මික සාංසාරික දුක් විඳින බෝම්බේ ඔබේ මනස නිෂ්ක්‍රිය කරගන්න, එහෙම නැත්නම් විමුක්තියට පත් කරගන්න, නිරෝධයට පත් කරගන්න, නිවනට පත් කරගන්න, ශාන්ත ස්වභාවයට පත් කරගන්න කියන කාරණය තමයි මෙතෙන්ට පිළිබඳව ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් තියෙන මිනිසක් වෙන්න ඕන. සමහර අයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ ඉතින් අපිට වෙන දෙයක් නැහැ. කාල බීලා යන්න මේක තමයි ලෝකේ. මීට වැඩි දෙයක් නැහැ. ওই වයසට ගිහිල්ලා මැරිලා යන්න තියෙන්නේ. මලාට පස්සේ කොහේ හරි යයි කියන මට්ටමෙත් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මනුෂ්‍යාත්මයෙන් තව උසස් තත්වයකට යන්න නෙමෙයි. මේකත් වැඩි කියන මට්ටමේ කට්ටියක් ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ ඒකට. ඉතින් යම්කිසි ප්‍රඥාව මෝදු වෙච්ච මිනිස්සෙකුට හිතෙනවා මීට වැඩි තත්වයකට මමපත් වෙනවා. මීට වඩා ශ්‍රේෂ්ඨ ධර්මයක් මම අවබෝධ කරගන්න ඕන කියලා වීරයක් උපදිනවා. ආන්නේ අයට තමයි තථාගත ධර්මයේ පවතින්නේ. මුලින්ම පින්වතුනි මරණ සතිය ඇති කරගන්න. ගොඩාක් කෙලෙස් නැති වෙලා යනවා මේ මරණ සතිය ඇති කරගන්නාම. ඔන්න මරණ සතිය ඇති කරගන්න හාමුදුරු කියාගෙන යන්නන් දිනවකවානු. ඒ දිනවකවානු වලදී ඔබ මොනවද කරන්නේ කියලා ඔබ හිතින් හිතාගන්න. 2025 ඔබ මොනවද කරන්නේ? 2035 ඔබ මොනවද කරන්නේ? 2045 ඔබ මොනවද කරන්නේ? 2055 අපි කියනවා 2055 නවවෙනි මාසේ 24 වෙනිදා දිනේ කියනවා මම මෙතන දේශනය කරන්න. 2055 කෝබලන්න සහභාගි වෙනයි ගොඩක් අය නැහැ වගේ. ගොඩක් අය කියන්නේ සියලු දෙනාම නැහැ වගේ. 2065 ඔබ මොනවද කරන්නේ? රීබර්ත් එකත් අරගෙන නේද? දැන් පටු විදියට හිතේ ඇති කරගන්න අර දුෂ්ට කෙලෙස් තියෙනවා. ඔය ඇද කුද හොයන, අඩුලුහුණුකම් හොයන, මොනෝ මොනෝ හරි දාගත්ත දෘෂ්ටි වලින් ගරහන්න, නිග්‍රහශීලීව යම් යම් කාරණා දිහා බලන, ධර්මයේ විවේචනය සඳහාම ඇසිය යුතුයි කියන පහ දෘෂ්ටි එහෙම තිබුණොත් ඔය ඔක්කොම හේදිලා යන මරණ සතිය වඩනකොට අනේ මේ මොනෝද මේ මම කරන්නේ. 2055 වෙනකොට, 2065 වෙනකොට, 75 වෙනකොට නෑනේ. එහෙම හිතෙනවා නේද? අනිවාර්යෙන් එහෙම හිතෙන් තියෙන්න ඕන. ඇතුළ හේදෙන්න ඕන. ආන්නේකට තමයි මරණ සතිය පොඩ්ඩක් ඇති කරගන්න ඕන කියලා කියන්නේ. ඒක දිගට දිගට කරන්න ඕන දෙයක් නෙමෙයි. කොස්ස හැමදිස්සෙම තියාගෙන ඉන්න ඕනේ නැහැ නේද ඇතේ නේද? කුණු දුහුවෙලි තියෙන වෙලාවට අරගෙන අතු ගාලා කොස්ස පැත්තකින් ආයෙත් යන්න ඕන. කවුරු හරි වරදවාගෙන ගේ අතු ගන්න ඕන කියලා දවස් පුරාම කොස්ස අතේ තියන් හිටියොත් එතකොට පිස්සු. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ මේ භාවනාත්මක ගුණාංග තියෙන්නේ ඒ ඒ රෝගාබාධේ ඒ ඒ ලෙඩේට ඒ ඒ මොහොතේ ප්‍රයෝජන ගන්න නිසා. මෝඩකමට හැමතිස්සෙම කොස්ස අතේ තියාගෙන ඉන්න වගේ අතේ තියාගෙන ඉන්න නැහැ ධර්මයේ. තේරුණාද? ධර්මයේ තියෙන්නේ එවලට මේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක පිරිසුදු කරගන්න. ධර්මයේ ඖෂධයක්. තමන් තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න ඕන. තමන්ට කොහේද අමාරුව, මොකද්ද කැක්කුම, මොන හේතුන් නිසාද කියන කාරණේ පිළිබඳව. ඒක ගිහිල්ලා විශේෂ වෛද්‍යවරයෙකුට, විශේෂඥයෙකුට ප්‍රකාශ කරාම ඒ වෛද්‍යවරයා බෙහෙතක් නිර්දේශ කරනවා. ඒ බෙහෙත මාත්‍රාවට බීමින් සුවපත් භාවය ලබනවා. ආන්න ඒ වගේ සුවපත් නොවෙන්න පුළුවන් ආයතන විශේෂඥයෙක් හොයන්න වෙන අයත් ඉඳලා හිටලා ඉන්නවා. ආන්න ඒ වගේ තමයි පිරතුනේ ධර්මය කියන්නේ ඖෂධයක්. හැබැයි වෛද්‍ය උපදේශය මත මාත්‍රාවට ප්‍රවේශ වෙමින් ගන්න ඕන එකක්. ධර්මයේ වරද්ද ගත්තොත් ඒ වරද්ද ගත්ත අය කොහෙද ඉන්නේ? නාම් ගොඩ පැත්තේ ඉන්නවා කියලා ආරංචි වෙනවා. අද මේකට වැඩසටහනට අඳුරින් එනවා කියලා මට ආරංචියක් තියෙනවා. මානසික වලේ හෙද පිරිසකු. ඉතින් ඒ වගේ ඒ හාමුදුරු කෙනෙකුත් ඉන්නවා. ඒ හාමුදුරු තත්පොට වැඩදුනා එහෙම නැත්තම් මානසික ආබාධ තියෙන එහෙම හර වෙනවා ටිකක්. ඒ ඇතුළත ඉතින් මහරණාට පස්සේ යනවා විවාහය නිසා, දරුවෝ නිසා, කලකිරීම නිසා, මොනවා හරි දේවල් නිසා මානසික අසමතුලිතතා වෙලා මහන වෙච්ච හාමුදුරුවරු ඉන්නවා. ඒ අයගේ මනස පොඩ්ඩක් අවුල් වෙනවා. සමහර කෙනෙකුට භාවනා වරක් ගත්තොත් ඒක හානියක් සිද්ධ වෙනවා. ඔබේ චින්තනයේ වුණත් ඒක පාවිච්චි කරන්න ඕන ක්‍රමයට ඒක පාවිච්චි කරේ නැති වුණොත් මොකද වෙන්නේ? හානියක් වෙනවා. දැන් වෛද්‍යවරයා මාසෙකට බෙහෙත් නියම කරනවා. මාත්‍රාවට ගන්න උදේ හවස කියලා. වෛද්‍යවරයා නියම කරපු බෙහෙත් තමයි කියලා මාත්‍රාව කියන එක අමතක කරලා එයා ඔක්කොම ටික එක දවසේ බිව්වොත් මොකද වෙන්නේ? එයා ජීවිතක්ෂයට පත් වෙනවා. මැරිලා යනවා. ඒ නිසා මාත්‍රාව හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ වැඩි වීර්යය යෙදුවොත් එහෙම ඕනෝට වැඩි වීර්යය යෙදෙනවා කියලා කියන්නේ අර මාසෙම කරන්න ඕන වීර්යය එක සැරේට. ඒකත් බෑ. හැම දෙයක්ම සමබර කරගන්න තර. හැම දෙයක්ම කලමනාකරණය කරගන්න තර. හැම දෙයක්ම සකසුරුවන් කරගන්න තැන තමයි පින්නතුනේ ධර්මයේ කියන එක පැන නගින්නේ. එහෙම නැතුව බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා උපමා කරා වීණාවක් වයනවා වගේ කියලා. මේක තදින් අතුල්ලලා හරියන්නේ නැහැ. හිමින් අතුල්ලලා හරියන්නේ නැහැ. එයාගේ ඇඟට එනවා මේ වීණාවේදී මේ තත්ත මේ ස්වරය ගන්න මේ ගානට තමයි මම මේක අතුල්ලන්න ඕන කියලා. දැකලා තියෙනවා නේද වීණාව වයන අය? ඒක තනි කර දෙන්නේ මිනිස්සයාගේ ඇඟේ තියෙන්නේ ඒක. අනිත් සංගීත භාණ්ඩ වගේ ඒවා එකක් නෙමෙයි. ඒක නම් දැන් අපි ඕගන් එකක් පියානෝ එකක් ගත්තොත් ඒක සා කියලා ලැබුවොත් සා ඒක ඒ විදිහට වදිනවනේ. මේක එහෙම නෙමෙයි. තනි කර ඇඟේ තියෙන්නේ. ඒක තමන් සුසර කරගන්න විදියට තමයි පින්න තුනේ ශබ්දය අහන්න නැගෙන්නේ. ආන්න මේ උදාහරණය බොහොම වැදගත් උදාහරණයක්. ඔබේ මනස ඔබ ක්‍රමවත් කරගන්න තැන තමයි පින්න තුනේ. ඔබේ මනස ලස්සන කරගැනීම හැකියාව තියෙන්නේ. දැන් ওই ටික ධර්මයට උපකාරක කොටස් ටික. ඒ උපකාරක කොටස් නැතුව මේ ගමන යන්න බෑ. යන්න මේ ටික හොඳට හිතට ගන්න පස්සේ අමතක කරන්න එපා. ඉස්සරහට ගියාම ওই ටික ඕන වෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. හොඳට හිතේ දරාගෙන හොඳ සිහිය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ අසංකත ධර්මය වීර්ය පදනම් කරගත්ත දෙයක් වෙනතන වීර්යවන්තයන්ට, ප්‍රඥාවන්තයන්ට, ශ්‍රද්ධාවන්තයන්ට තියෙන ධර්මයක් මේක. ශ්‍රද්ධා විරිය අවශ්‍ය කරන. ඒ නිසා හොඳ වීර්යයක් තියෙන්න ඕන. අප්‍රාණිකව ඉන්න බෑ. ඒ ආධ්‍යාත්මික හොඳ වීර්යයක් තියෙන්න ඕන. හොඳ අවධියක්. ඒක අර ප්‍රමාණවත්ව තියෙන්නත් ඕන. වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. හොඳින් තියාගන්න. අපි කතා කරගමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියල්ල පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සියල්ල දේශනා කරපු මොකද්ද පිළිතුරු? සියල්ල කියන්නේ ඇස, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධ, දිව, රස, ශරීරය, ස්පර්ශ, සිත, අරමුණ. ඒවා හැමෙහි රූප වශයෙන්ද, වේදනා වශයෙන්ද, සංඥා වශයෙන්ද, සංකාර වශයෙන්ද, විඥාන වශයෙන්ද මේ ඉන්ද්‍රියන් සය ඇතුලේ සකස ගන්න පංච උපාදානස්කන්ධය පංච ඉන්ද්‍රිය සදායත. මෙන්න මේ සියල්ලටම දේශනා කරන සියල්ල කියලා. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ විමසන නিত্যද අනිත්‍යද කියලා. ඊට පස්සේ උත්තරයක් ලබා දෙනවා ස්වාමීනි අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා. දුකයි ස්වාමීනි. දුක නම් ඒක මම මගේ ආත්මය කොට වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ඒක අනාත්මයි. හැබැයි ඔබ සත්‍යයක් වුණාට මේ මේ මොහොත වෙනකොට ඔබේ ආධ්‍යාත්මික ක්‍රියාත්මක වෙන ක්‍රමය ඔය විදියටද? ඒකද ක්‍රමය? නෑ නේද? ඒක නෙමේ ක්‍රමය. මේ සංඥාව මගේ. මේ ඉන්නේ මම. අරගෙනද නැද්ද තියෙන්නේ? අරගෙන ඉන්නව නම් එයා ඉන්නේ නিত্যද අනිත්‍යද? එයා ඉන්නේ නিত্য. එයා ඉන්නේ නিত্য. මේ ඇස මම. මේ ඇසට පේන්නේ මම මට. එයා ඇස මුල් කරගෙන නিত্যද අනිත්‍යද ඉන්නේ? නিত্যනේ. මේ ඇහෙන්නේ මට. මේ අහන්නේ මම. යා නিত্যද අනිත්‍යද ඉන්නේ? නিত্যයි. අනිත්‍ය නෙමෙයි. ආග්‍රහණය කරන්නේ මම. ආග්‍රහණය වෙන්නේ මට. යා නিত্যද අනිත්‍යද ඉන්නේ? යා නিত্যයි ඉන්නේ. එහෙනම් ධර්මයේ තුල මේ සදාහයතන වලට මේක ගලප ගන්න. රස වලට එහෙමයි. ස්පර්ශයට එහෙමයි. සිතට එහෙමයි. ඒ අරමුණු වෙන්නේ මට. සිත කියන්නේ මම, මගේ සිත ආදී වශයෙන්. කොතරම් ධර්මයේ තුල කතා කළත් අනිත්‍යයි කියන වචනේ පිළිතුරු ආධ්‍යාත්මයේ තුල ප්‍රත්‍යක්ෂ නොවීම. එමත් නැත්නම් ධර්මානුගත කර නොගැනීම කියන එක මුල් කරගෙන තමයි සියලු ආධ්‍යාත්මික ප්‍රශ්න, සියලු මානසික ප්‍රශ්න හටගන්නේ. ඒ නිසා දැන් මේ ලෝකේ පින්නතුනි සියල්ල මැව්වේ කවුද? මේ ලෝකේ මහ පොළව, අහස, පොළව, ඇල දොළ, ගංගා, ගස් වැල් කවුද මෙව්වේ? මම. තේරුණනේ? අහස, පොළව, ඇල දොළ, ගංගා, ගස් වැල් සියලු සත්වයෝ මෙව්වේ කවුද? මම. පිළිගන්න බැරි අත උස්සන් බලන්න. තේරෙන්නේ නැද්ද? ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒක සත්‍යයක්. මම මෙවුව සියල්ල. කොහොමද වරදවා ගත්තොත් එහෙම නේද? අනාගතේ මාවත් අදහනවා. ආගම් වරදවාගෙන අරගෙන දෘෂ්ටිගත කරගෙන මේ ලෝකේ හත් පොලේ ගාගෙන අනාගෙන පිස්සු බවට පත් වෙලා මෝහණයට පත් වෙලා මහා ලබ්ධිකයන් බවට පත් කරගෙන යම්කිසි බිස්නස් එකක් ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා නිසා මිනිස්සුන්ට සහනය දෙනවයි කියන දර්ශනයක් ඒව තුල නැතිවීම මහා පොදුමයි. බුදු පියාණන් වහන්සේ ඔබට උගන්වන්නේ බුදුහාමුදුරුව ලොකු කරගෙන වඳින්න යාඥා කරන්න ඉල්ලන්න කූල්ලන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරගෙන ඔබ ලොකු කෙනෙක් වෙන්න, ඔබ සැනසිලිදායක පුජ්‍යලයක් වෙන්න, ඔබ සහනශීලී පුජ්‍යලයක් වෙන්න, ඔබ නිවුණු පුජ්‍යලයක් වෙන්න. පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය කියන්නේ අන්න ඒකයි. ඔබ උසස් කෙනෙක් බවට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනක්මිනේ. අනක්නන්නේ ඒ කියන විදියට හැසිරෙන්න, ඒ කියන විදියට හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනක් පවරන්නේ. ඔබම සත්‍ය අසත්‍ය ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරන්න කියන ඉල්ලීමයි කරලා තියෙන්නේ. දැන් ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරන්න බෑ වෙනත් ආගම්වල, දර්ශනවල, න්‍යායන්වල. මොකද අනක් ඒක. මේක විශ්වාස කරන්න ඕන, මේක පිළිබදින්න ඕන. අන්න එතකොට ඒක අනක් සීල වෘතයක් බවට පරිවර්තනය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනක් නැහැ. ඔබම ශ්‍රවණය කරලා ඔබම මේකේ සත්‍ය අසත්‍ය පසක් කොටගෙන වාසය කරන්න. පරම්පරාවෙන් ආවට ගරුකට යුත්තේ කිව්වට, අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරයි කිව්වටවත් මේක එහෙම බාරගන්න එපා. ආනන්ද හාමුදුරුව මේක දේශනා කරයි කියන මායිමට එහෙම බාරගන්න එපා. මොකද මම විශේෂයෙන්ම හරි දේ කියන සමහරලාට වැරදි දේ කියනවා ප්‍රතිචාරයේ බලන්න. ඒක බුදුහාමුදුරුවෝ කරනවා. අවබෝධයට පත් වෙච්ච කෙනා ළඟට ගිහිල්ලා කියනවා අවබෝධය ඔබට නැහැ කියලා. ඒ ප්‍රතිචාරයේ බලන්න. අවබෝධය පත් නොවෙච්ච කෙනාට ළඟට ගිහිල්ලා කියනවා ඔබ අවබෝධයට පත් වෙලා ඉන්නේ කියලා. ප්‍රතිචාරයේ බලන්න. ඊට පස්සේ සත්‍ය පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ කිව්ව නිසා කියන පිළිගන්න උමනාවකු නැහැ. ඔබට හිතෙන නිසා කියලා පිළිගන්න උමනාවකුත් නැහැ. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ මොකක්ද කියලා තුනේ. නොවනස් කළ හැකි අවබෝධය. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ ඒක. දැන් ඔබට උදාහරණයක් වශයෙන් ගින්දර ගැන තියෙන අවබෝධය නොවනස් කළ හැකි අවබෝධයක්ද නැද්ද? වෙනස් කරන්න පුළුවන් ද කාට හරි? කිසිම කෙනෙකුට බෑ ඒක වෙනස් කරන්න. ඇයි ඒ? අපිට ගින්දර ප්‍රත්‍යක්ෂ පරිහරණය කළම අපි ගින්දර ගැන අවබෝධයක් තියෙන එක රහස්නේ, ඒක පිච්චෙනවා, අනතුරුදායකයි. බොහොම ප්‍රවේශමින් පරිහරණය කරන්න ඕන දෙයක් කියන ප්‍රත්‍යක්ෂයි. ආන් මේ වගේ දෙයකටයි ප්‍රත්‍යක්ෂයි කියලා කියන්නේ. ඒ නිසා ඔබේ සැනසීම, ඔබේ නිවන ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි දුක් විඳින්න හේතු අල්ලගෙන දුකට අකමැති වෙනවා. දුක් විඳින්න හේතු අල්ලගෙන දුකට අකමැති වෙනවා. කිමුල්ලු ඉන්න විලක බහැලා නාමෙන් කිමුල්ලු කනවලට අකමැති වෙනවා වගේ වැඩක්. තේරුණාද? දුකට හේතු වලට කැමති වෙමින් දුකට අකමැති වෙනවා. දැන් ඒකේ මෝඩකත් වැඩක් නේද? දුකට හේතු වෙන දේවල් වලට කැමති. දුකට අකමැති. දැන් ඔන්නෝකයි පිළිතුරේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන කියලා කියන උතෙන්ට. දැන් ඕවා ඥානවන්ත කරගන්න. ඔබ දුකට අකමැති නම් දුකට හේතු වන දේවල් වලට අකමැති වෙනවා. ඔබ දුකට අකමැති නම් දුකට හේතු වන දේවල් වලට අකමැති වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා දුකෙන් නිදහස් වාසය කරන්න. කිඹුල්ලු කනවට අකමැති නම් කීඹුල්ලෝ ඉන්න විලේ බහැලා නාන්න ලෑස්ති වෙන්නේ නැතුව තමන් ඒකට හේතු වෙන පසුබිමට යන්නේ නැතුව වාසය කරන්න පුරුදු වෙනවා. ඔබම තමයි දුක් ඇති කරගන්නේ. ඔබම තමයි ඔබේ නිවන ඇති කරගන්නේ. ඔබේම තියෙන ඡන්දය රතිය අනුව ධර්මයට, දැහැමි දෙයට, නිරෝධයට, නිවනට, විරාගයට, නිවනට ඡන්දය ඇති කරගත්තොත් ඔබ නිවනටපත් වෙනවා. නිරෝධයටපත් වෙනවා. ඒ වගේම ඔබ ඇති කරගත්තොත් ඡන්දය දස සංයෝජනවලට, ලෝභ දේශ මෝහවලට, භවයට, සංසාරයේ ඡන්දය ඇති කරගත්තොත් ඒ සංසාරය යනවා. ඒකයි සුභාවය. ඔබේ ඡන්ද රාගයේ කොයි විදියටද තියෙන්නේ, එයයි ඔබ තුල වර්ධනය වෙන්නේ. එහෙමනම් අපි හදාගන්න ඕන ඡන්දය රතිය හරි විදියට හදාගන්න ඕන. මේ මනස ඒ වගේ දෙයක් වෙන්න තුනේ. හොඳ පැත්තට යොමු කළාම හොඳ පැත්තට ඇදීගෙන යනවා. නරක පැත්තකට යොමු කරොත් නරක පැත්තට ඇදීගෙන යනවා. ඉතින් හරි පැත්තට, නිරෝධ පැත්තට, නිවන පැත්තට ඇදී යන්නටයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකට කියනවා නිර්වාණ මාර්ගයට ඇදෙනවා. ධර්මයට ඇදෙනවා. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයට ඇලෙනවා නම් ඒක උතුම්. ධර්මයට ඇලෙන්න. අධර්මයට, මිත්‍යා දෘෂ්ටියට නිග්‍රහ කරන්න කියලා. මිත්‍යා දෘෂ්ටියට නිග්‍රහ කරනවා. නින්දා කරනවා, අපහාස කරනවා. ඒකෙම තමයි. හෙළා දකින්න ඕනේ. දැන් අපේ බෞද්ධ මේ බුද්ධාගම දන්නේ නැති නිසා ඒ මෝඩ බෞද්ධයෝට කියන්නේ මොකද්ද? බුද්ධ ආගමත් එකයි, අර ආගමත් එකයි, මේ ආගමත් එකයි, ඒ ජාතියත් එකයි, මේ ජාතියත් එකයි. මොකද බෞද්ධයන්ට ඒ අය කනවැන්දුම් බෞද්ධයෝ. හරියට දහමක් නැති අය. නැත්තම් දන්නවනේ වෙනස, මිත්‍යා දෘෂ්ටි වෙනසක් දන්නව, සම්මා දිට්ඨිය වෙනසක් දන්නව. මිත්‍යා දෘෂ්ටියත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. සම්මා දිට්ඨිය තුළ පිහිටනවා. ජාතියක් මුල් කරගෙන නෙමෙයි, ප්‍රතිපත්ති මුල් කරගෙන ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිපත්ති මුල් කරගෙන ප්‍රතික්ෂේප කිරීම ජාතිය ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. කම්මනාව සලෝභෝති. කම් කර්මය නිසා වසලයා බවට පත් වෙනවා. කර්මය නිසා යහපත් මිනිසයා බවට පත් වෙනවායි කියන අනුශාසනාව පදනම් කරගෙන ඒ ඍජු ප්‍රතිපන්න භාවයේ තියෙනවා. සද්ධර්මයේ නැගී සිටින්න 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 එයාලඟ හොඳ ඍජු ප්‍රතිපන්න භාවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ කෙටි කියතොත් හොඳ ආඩම්බරකමක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයන්ට වඩා මම මොනතරම් ශ්‍රේෂ්ඨද, මේ පල් විශ්වාසවල ඉන්න මිනිස්සුන්ට වඩා මම මොනතරම් ශ්‍රේෂ්ඨද කියන අභිමානය තියාගන්න ඕන. මොකද අර මිත්‍යා දෘෂ්ටිකයට වඩා සම්මා දිට්ඨිකයා ශ්‍රේෂ්ඨ බැවි. නමුත් උගන්වලා තියෙන්නේ මේ අපි ප්‍රසිද්ධව ඉගෙනගෙන තියෙන්නේ සම්මා දිට්ඨියට පත් වෙන්න මිත්‍යා දෘෂ්ටියකට යටත් වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. තමගේ gedara නිවැරදි කරමු කෙනා, gedara හරිගස්සන කෙනා, සමාජයේ හරිගස්සන කෙනා, නිවැරදි කරන කෙනා ප්‍රමුඛයා බවට පත් වෙන්න ඕන තමයි. යාතුල අභිමානීට වඩා වැඩි මිත්‍යා දෘෂ්ටික සමාජයට වඩා. ඒකයි සමාර ධර්ම අවබෝධය කරගත් ස්වාමීන් වහන්සේලා ඊටාම උස් හඬින් පැහැදිලි විවේචනයන් ආදී සිද්ධ කරන්නේත් ඒකයි. ඒකට හේතුව ඇයිද? වහන්සේලා මේ සමාජයට මඟ පෙන්වන අය. වහන්සේලා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම හැම කෙනෙක්ම මේ ශ්‍රේෂ්ඨත්වයට එන්න ඕන. හැම කෙනෙක් මේ ශ්‍රේෂ්ඨත්වයට එන්න ඕන. මේ ඇති කරන්නේ මොනවද පින්නතුනි? මේ හැම වචනයකින්, මේ හැම වචනයකින් ඔබ තුල ජනිත කරවන්නේ වීර්යය. අපි නිකන් බොරුවට කීකේ ඉඳලා වැඩක් නැහැ. මේකට වීර්යය අවශ්‍යයි කියලා. වීර්යය ඇති කරනවා. මේ දේශනාව තුළ ඔබට සතිය ඇති කරනවා, ශ්‍රද්ධාව ඇති කරනවා, ප්‍රඥාව ඇති කරගන්න, සමබරතාවය ඇති කරන උපිනතුනි. ඒ ගුණාත්මක භාවයන් හරියට නිවැරදි විදියට එකට ගැළපීලා වැඩෙන තැන තමයි ධර්ම මාර්ගයේ වැඩෙනවා කියලා කියන්නේ. ඒ නිසා එක දෙයක් වැඩිලත් මදි. හොඳට මතක තියාගන්න ශ්‍රද්ධාව විතරක් ඔහේ වැඩුණොත් එහෙම කිසිම මොකුත් නැහැ නිකන් වතුර වැඩිව හාල් වලට හැදුනොත් එහෙම කොහොමද? ඒකට කියන්නේ අපි කැඳ. කැඳ බෞද්ධයෙක් කියනවා. ශ්‍රද්ධාව විතරක් වැඩුණා. ප්‍රඥාව විතරක් තිබුණොත් පින්නතුනි ඒක කරවෙච්ච බතක් වගේ වෙනවා. ඒක කන්න බැරි වෙනවා. අනුභව කරන්න බැරි වෙනවා. මනාකොට ගින්දර මනාකොට කාලයේ වතුර ඒ දේවල් සියල්ලම සහල් මනාකොට ගැලපිච්ච තැන රසවත් බතක් පිස ගන්නාසේ තමයි ඔබේ ආධ්‍යාත්මය මනාකොට සමබරතාවයෙන් ගුණාත්මකතාවයෙන් වැඩෙන්න ඕන. පොද්දක් හදනකොට අම්මල දන්නවනේ හැමෝම නේද? ලුණු ඇඹුල් ගාන්න තියලා, කිරි ගාන්න තියලා, වතුර ගාන්න තියලා ප්‍රමාණයට හරි ගස්සන්න මේක තුන පහටක ගාන්න එකතු කරන්න. ඒ වගේම තමයි මනස. ඒ වගේම මනස කොහොමද ව්‍යංජනෙ හදන්නේ? ඔබේ මිම්මින් දන්නෝ, සුවඳෙන් දන්නෝ, රසෙන් දන්නෝ මේක ආහාරයට ගන්න මට්ටමට මේ තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔබේ මනස ඔබ නිරන්තරයෙන්ම අනුභව කරමින් රස බලමින් බලන්න පොද්දට මොකද්ද වැඩි වෙලා තියෙන්නේ, මොකද්ද අඩු වෙලා තියෙන්නේ කියලා. පොද්දට ලුණු වැඩි නම් මොකද කරන්නේ? අඩු කරගන්න ක්‍රමයක් දන්න ඕන. ලුණු අඩු නම් තව ටිකක් එකතු කරන්න ඕන. ප්‍රඥාවද මදි, ශ්‍රද්ධාවද මදි, සතියද මදි, හිතේ සංසුන් බවද මදි, හිතේ ආලෝකයද මදි, ධර්ම අවබෝධයද මදි, ධර්ම ශ්‍රවණයද මදි, ධර්මය තේරුම් කර ගැනීමද මදි. හොඳට බලන්න. බලලා අඩු එකයි වර්ධනය කරන්න ඕන. අඩු එකයි වර්ධනය කරගන්න ඕන. ඒ නිසා අපි කියන්න මට එක පාට උපදේශයක් දෙන්න බෑ සියලුම අයගේ හොද්දට ලුණු ටිකක් ලුණු හැන්දක් එකතු කරන්න කියලා. මොකද සමහර අය වැඩියත් එක්ක ලුණු එකතු කරලා තියෙන අය ඉන්නවා. ඒ නිසා එහෙම කියන්න බෑ. ඉතින් ඔබ අනිවාර්යෙන් මේක බලන්න ඕන. දැන් වෛද්‍යවරයෙකුට පුළුවන්ද මේ බෙහෙත් ගන්නකොට ඔක්කොම ඇවිල්ලා ඒක බෙහෙතක් කියන මෙන්න මේ බෙහෙත ටික මම ගන්න කියලා එහෙම කියන්න බෑනේ නේද? එයාගේ ලෙඩේ හැටියට බෙහෙත් දෙන්න ඕන. ආන්න ඒ වගේ මෙන්න තුනේ ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේ සමස්ත ධර්මකාරණා තුලින්ම මම මොකද ඇති කරගන්න ඕන, මම මොන විදියටද මේ ඖෂධ ටික භාවිත කරන්න ඕන කියලා සැලකිලි ඔබට වෙදමුත බලලා අවබෝධය කරගන්න ගුණයක් ඥානයක් ඔබ තුල තියෙන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. ඔබේ මනස වඩන්නේ ඔබ, පිරිහවන්නේ ඔබ. දුකටපත් වෙනවා නම් දුකටපත් වෙන්නේ ඔබේ මනසේම වැරදි මෙහෙයවීම නිසා. වෙන කෙනෙක් ඇවිල්ලා ඔබේ මනස හැදුවේ නෑ, ඔබයි හදාගත්තේ. සමහර අයට එහෙමයි, වැරදි වැඩ කරන්නත් ඕන, දුක් නොවෙද ඉන්නත් ඕන. වැරදි වැඩ කරොත් දුක් විඳින්න වෙනවා. පව් වැඩ කරන්නත් ඕන, අපාය නොයා ඉන්නත් ඕන. පව් වැඩ කරොත් අපාය. විඳින්නත් ඕන, විඳවන්න නැතුව ජීවත් වෙන්නත් ඕන. විඳුත් විඳවන්නත් වෙනවා. අර ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ සත්‍යයල. මොකද්ද? දුකට හේතුවට කැමති, දුකට අකමැති. දුකට හේතුවට කැමති, දුකට අකමැති. මේ වැඩේ වෙලා දිනනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ලෝක සත්වයා මේ මායාවගේ උගුලේ වැටෙන්නේ ඒ නිසා. මායාවගේ උගුලේ වැටෙන්නේ මේ නිසා තමයි. රසවත් විදියට පේන්නේ, මනහර විදියට පේන්නේ, නමුත් ඒක යට තියෙන්නේ විඳවීම. එහෙම නැත්නම් දුක, පීඩාව. ඉතමත් දුක පිණිස පවතින, පීඩාව පිණිස පවතින දේ පසුපස නොයන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඔබම හදාගන්න ඕන, ඔබම ඡන්දය දෙන්න ඕන, මේ කෙරෙහි සිත යොමු කරනවද නැද්ද? මේ චිත්තය වඩනවද නැද්ද? මේ චිත්තය ප්‍රහාණය කළ යුතුද නැද්ද කියලා තමන්ම දන්නවා. තමන් දුක් විඳින්න හේතු වෙන චිත්ත චෛතසික ධර්ම බොරුවට දන්නේ කියන්න එපා. තමන් කන කෑමේ තමන් රස දන්නේ නැහැ වගේ බොරුවන්නේ නේ. දිව තියනවා නම් එයාට දිවේ රසනාල වැඩ කරනවා. කටේ දාගෙන හපන එකේ රස මන් දන්නේ නැහැ කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. කටේ දාගෙන හපන එකේ රස එයා දන්නවා. ඉතින් ඔබේ මනසත් ඒ වගේ එකක් නෙමෙයිද? කටේ දාගෙන හපන ටොපියක් වගේ යම්කිසි ආහාරයක් වගේ වැනි දෙයක් නෙමෙයිද ඔබේ මනසත් ඔබ තුළ? එහෙම නේද? එතකොට ඔබේ මනසේ රසය ඔබ දන්නේ නැද්ද? දන්නවා. ලෝකෙට පෙන්වන එක මොකද්ද? තමන් තුළ තියෙන එක මොකද්ද? දන්නවා. කාර්යාලයට පෙන්වන්නේ මොකද්ද? මහත්තයට පෙන්වන්නේ මොකද්ද? නෝනට පෙන්වන්නේ මොකද්ද? හාමුදුරන්ට පෙන්වන්නේ මොකද්ද? මං කරන්නේ මොකද්ද කියන එක දන්නවා නේද? මම කියන්නේ ලෝකෙට නිවැරදි වෙන්න කියලා. මම කියන්නේ ඔබට ඔබ නිවැරදි වෙන්න කියලා. ලෝකෙ නම් එක එක මිනිස්සුන්ගේ එක එක විදියයිනේ නේද? සමහර වෙලාවට අල්ලපු ගෙදර මිනිස්සු අපි මේ ඉඳමේ ඉන්නවට අකමැති වෙන්න පුළුවන් නේද? මේ වැරදි වෙන්න පුළුවන්. ඉන්න එකත් වැරදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට අනිත් මිනිස්සුන්ට අපි හුස්ම ගන්න එක වැරදි වෙන්න පුළුවන්. ඉතින් එහෙම නිවැරදි වෙන්න කියොත් එහෙම නිවැරදි වෙන්න පුළුවන්ද? එහෙම නිවැරදි වෙන්න බැහැ. ඔබට ඔබ නිවැරදි වෙන්න, ලෝකෙට නිවැරදි වෙන්න නම් හරි අමාරුයි. මොකද ලෝකෙට මොනවා කළත් වැරදි, අර විපක්ෂයට පක්ෂයේ මොනවා කළත් වැරදිනේ නේද? පක්ෂයට විපක්ෂයේ මොනවා කළත් වැරදි. ඒ වගේ තමයි මේ ලෝකේ අනිත් අයට නිවැරදි වෙනවයි කියන එක හරි අමාරු වැඩක්. ඈ අනිත් කෙනාට මොනවා කළත් එයාට වැරදි නම් වැරදි කරන්න පුළුවන්. ඒසා ඔබට ඔබ නිවැරදි කරගන්න, ඔබේ හිත නිදහස් කරගන්න, සහැල්ලු කරගන්න. එතකොට සීම ගැටලුවක් නැහැ. චේතනාව පිරිසුදුව තමන් කරන කියන දේ අහිත පිණිස අනර්ථය පිණිස පවතින්නේ නැතුව තමන්ට හිත පිණිස යහපත පිණිස ශාන්තිය පිණිස පවතින දෙයක්ම කරන්න ඕන. අකුසල චිත්තය පෙරට කොට ගන්නපා. ලෝභය මුල් කරගෙන, ඒ කියන්නේ අපපත් කර ගැනීම. ලෝභය, ද්වේෂය, ගැටීම, අනුන්ට අහිත අනර්ථය අවඩක් සිදු කරන්නට මුල් කරගෙන කරන්නපා. ඊළඟට මෝහය මුල් කරගෙන වැඩ කරන්නපා. අගක් මුලක් දන්නේ නැති අදහිලි, යාඥා, ඉල්ලී සාතර පස්සේ මනක් කල්පිත දේවල් පස්සේ දුවන්නට එපා. මෝහය මුල් කරගෙන වැඩ කරන්නපා. විද්‍යාත්මක පසුබිමක් ඒ තුළ තියෙනවා නම් පමණක් ක්‍රියා කරන්න ඕන. මනසේ අඳුරු බව නැති වෙන්න ඕන. ආලෝක බවක්වත් බවක් ඇති වෙන්න ඕන. අන්න එවිටයි පිටු තුනේ අපේ ජීවිත සැහැල්ලු කරගන්න, නිදහස් කරගන්න හැකියාව තියෙන්නේ. දැන් ඉතින් මේ කාරණා ටික පිළිපැද්දොත් ආය වෙන කාරණා වුණාම නෑ. මේ කාරණා ටික පිළිපැද්දොත් වෙන කාරණාවක් වුණා. මේ අසංකත, අවේදිත, අකාලික, නිරෝධ සහගත බැඳීම් වලින් තොර වූ නිර්වාණය හෙවත්තේ බැඳීම් වලින් තොර වූ අවස්ථාවේ යාට ශාන්ත සුන්දර ප්‍රණීත වශයෙන් වාසය කිරීමේ හැකියාව දෙන හොඳ සිහිය උපදවාගෙන සම්මා දිට්ඨිය, හොඳ සංකල්පනාව ඇති කරගෙන සම්මා සංකප්පය, හොඳ උත්සාහය, හොඳ සමාධිය, හොඳ සිහිය ඇති කරගෙන වාසය කිරීමේ හැකියාව ඇයි? යාගේ ඡන්දය ධර්මයේ වෙත, නිරෝධය වෙත, නිවන වෙත යොමු වෙලා තියෙන නිසා ඒ ඇලීම තියෙන්නේ නිවන වෙත නිසා නිවනේ ඇලී වාසය කරනවා. සමාධියේ ඇලී වාසය කරනවා. සතියේ ඇලී වාසය කරනවා. සම්මා සංකප්පේ සම්මා දිට්ඨියේ ඇලී වාසය කරනවා. ඒ ඇලීම කියලා කියන්නේ පිටුතුනේ නොඇලීමෙන් හට ගන්නා ලද ඇලීම. නොඇලීමෙන් හට ගන්නා ලද සංකල්පනාව. ඒ කෙලවරට ගියාම නොඇලීමෙන් හට ගන්නා ලද සමාධිය. නොඇලීමෙන් හට ගන්නා ලද සතිය. ආන්න එකයි තේරුම් ගන්න ටිකක් මහන්සි පොඩ්ඩක් ඔළුව යොදලා තේරුම් ගන්න. නොඇලීමෙන් හට ගන්නා වූ සතිය. නොඇලීමෙන් හට ගන්නා වූ සමාධියයි. භුක්ති විඳිය යුත්තේ. මේ කාරණේ තේරුම් ගන්න නැතුව කාටවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේක විදර්ශනා ප්‍රඥාවේ තේරුම් ගත දෙයක්. හොඳට විදර්ශනා කරන්න ඕනේ. මේක අවබෝධ කරගත්තොත් කළ යුතු සියල්ල සිදු කරලා සියලු ක්‍රියාවන් අවසන් කොට වාසය කිරීමේ හැකියාව ලැබෙනවා. සුවිශේෂයෙන්ම ඔබේ මනස තුළ බැලිය යුතු කාරණයක් වන්නේ ඔබ මඤ්ඤමාණයට පාක්ෂික කෙනෙක්ද කියලා බලන්න. මඤ්ඤමාණය කියන්නේ මේ මම වෙමි, මේ මම වෙමි කියලා මම පැත්තට පාක්ෂිකද කියලා බලන්න. එහෙම පාක්ෂික නම් නිවන් දකින්න අමාරුයි. නිවන් මග යන්න අමාරුයි. අමඤ්ඤමාන මමත්වයට විරුද්ධ පැත්තේ. තමා තුළ මමත්වයෙන් ක්‍රියා කරන්න, මමත්වයෙන් දකින්න, මමත්වයෙන් හිතන්න, මමත්වයෙන් සිහිය පවත්වන්න, මමත්වයෙන් සමාධිගත වෙන්න, මම කියන පුද්ගලයෙක් හැටියට මෙතන වාසය කරන්නට අකමැති බව. අමඤ්ඤමාන. තමන් ගන්න ඕනෙය මමත්වයේ මුල් කොටගෙනද මමත්වයෙන් තොරවීම මුල් කොට. මමත්වයෙන් තොරවීම මුල් කොට ගන්න මානයක් ඔබට තියෙනවා. හොඳයි, ওই මඤ්ඤමානේ ගන්න අයගෙන් අපි අහලා බලමුකෝ. මම කියන්නේ කවුද? මම කියා හැඟෙන්නේ කුමක්ද? මම කියන දේ හැඟෙන්නේ කුමන දෙයක් පාදක කරගෙනද? කුමක්ද එහි ඇති සත්‍ය? මම මේ කියන්නේ මම මමයි කියන්නේ මේට අවුරුදු 30කට 50කට කලින් මේ දරාගත් ලේ ඇට මස්නහර සහිත මේ දරකූඩුවටද පංචස්කන්ධයටද මම මම කියා මේ ආමන්ත්‍රණය කරන්නේ හැටද කරටද නාසයට? මම මම කියා මේ ආමන්ත්‍රණය කරන්නේ ඉපදුනාට පස්සේ අධ්‍යාපනය කියන එක ලබන්න පටන් ගත්තට පස්සේ සමාජයේ අපේ ඔළුවට දාපු ආගම නිසාද, ජාතිය නිසාද, වර්ගය නිසාද, සංස්කෘතිය නිසාද මේ මම මම කියන මිනිස්සු ශරීරයට මම මම කියනකොට මහ පොළොව hina වෙනවා. මිනිස්සු මහපොළොවට මේක මගේ රට කී කියා කියනකොට ඒව අත්පත් කරගන්න හදනකොට අත්පත් කරගන්න අයට ඉඩ දෙන්න කියලා මේකෙන් කියවෙන්නේ ආක්‍රමණිකයාගෙන් බේරෙන්න ඕනේ ඒක සම්මුතියනේ අපි අතහැරලා ඉන්නවා වගේ අනිත් අයටත් අතහැරලා ඉන්න පුරුදු කරනවා දැන් මම මේක අතහැරලා ඉන්නේ දැන් මේ ආසනේ මම අතහැරලා වාඩි වෙලා ඉන්නේ නමුත් අල්ලගන්න කෙනෙකුට මේක අල්ලගන්න ඉඩ දී යුතුයි කියලා එහෙම නියමයක් නැහැ නිගමනයක් නැහැ අනිත් අයටත් අතහැරලා ඉන්න කියලා වාසය කරන්න උගන්වනවා අනිත් අයට සම්මා දිට්ඨිය ඉන්න කියලා වාසය කරන්න උගන්වනවා එතකොට බිනුතුනේ මේ පංචස්කන්ධය මම මගේ ආත්මය කොට ගන්නකොට මේ මහ පොළොව hina වෙනවා මේ නිවස මගේ මේ ගේදර මගේ කියලා කියනකොට මහ පොළොව hina වෙනවා මේ ඉන්නේ මම මේ ඉන්නේ ස්ත්‍රියක් මේ ඉන්නේ පුරුෂයෙක් මෙන්න ලස්සන කෙනෙක් මෙන්න උගත් කෙනෙක් මෙන්න පෝසත් කෙනෙක් මෙන්න දුප්පත් කෙනෙක් කියලා කියනකොට hina වෙනවා කවුද hina වෙන්නේ මහ පොළොව ඒ බෝඩ මිනිහෙක් හැදුවත් කියලා මහ පොළොවට දත් තියනවාද hina වෙන්නේ කියලා නේ ඒ වගේ ගොන්තක දෙන ප්‍රශ්න අහන මට්ටමින් මිනිස්සු හරි දුරවලයි විශේෂයෙන් බෞද්ධයෝ නෙමෙයි අර බෞද්ධ නොවන වෙනත් දේවාගම් අදහන සමහර අමාරු බුද්ධිලෝ ඉන්නෝ ඒ තරම් මෝඩයි බුදු පිළිමේ බත් කන්නේ නැණි කියන මට්ටමේ අය පවා ඉන්නෝ ඉතින් මම ඒගොල්ලන්ගෙන් අහන ඔයා බත් කනවනේ බත් කනව නේද කියලා එතකොට ඔව් ඒගොල්ලෝ කියන්නේ බාගියන් බුදු පිළිමේ ඇයි ඔයගොල්ලෝගේ ආගමේ කට්ටිය විනාශ කරේ කියලා මම ඇහුවා බාගියන් බුදු පිළිමේ. ඔය බුදුහාමුදුරු බත් කන්නේ නැහැ නේ ඒකයි ඔය නිකන් ඔය ඉන්නවා ඌ වැඩක් නැහැ නේ ඔය නිකන් ඉඳලා කුඩු කොල්ල ගන්නවා. බුද්ධ පූජා දිබ්බට වැඩක් නැහැ නේ බුදුහාමුදුරු බත් කන්නේ නැහැ නේ. මම ඇහුවා ඔයා බත් කන්නවද? ඔව්. එහෙනම් ලොකු දෙයක්. මොකද මට අවිශ්වාසයි බුදු පිළිමේ බත් කන්නේ නැති එක නෙමෙයි මේ වැනිය බත් කන්නවද? ඒකයි මට තියෙන ප්‍රශ්නේ. එච්චර මෝඩයි. සුදු විශ්වාසයන් වලට ජීවිතේ උගස් කරලා වාසය කරන මෝඩ තකතිරු මිනිස්සුත් එක්ක තමයි අපිට වාසය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඔබට මේ භාග්‍ය ලැබිලා තියෙන අපිට ඒගොල්ලන්ට දෙන්න ඕනේ නැහැ මේක වටිනා ධර්මයක්. මොකෙයි යද්දා අපායටම යන ධර්මයේ නොදීමේ ඉන්නවා. මොකද මිනිස්සෙක් අපායට යවන්න පුළුවන් ලේසිම ක්‍රමේ තමයි ධර්මය නොදී සිටීම. ඔබේ හතුරෙක් ඉන්නවා නම් දෙන්නම එපා ධර්මය. ඇයි ඒ ඌ දිව්‍ය ලෝක යනවාද මේක ඇහුවොත්. ඌ අපාය යවන්න තියෙන ඔක්කොම ක්‍රමේ තමයි බණ කියන්නේ. මේක දෙන්නේ ආදරණීය කෙනෙකුට. ආදරවන්තයෙකුට ආදරවන්තයෙකුට හැරෙන්න දෙන්නේ වෙන. ඈ ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට ප්‍රඥාව තියෙන කෙනෙකුට දෙන්නේ කරුණා බුදුහාමුදුරේ. දුර හොයාගෙන යන්නේ සත්‍යයට ආදරය කරන කෙනෙක් වාගෙන යන ධර්මයේ කියන්නේ. හැමෝටම දෙන්නේ මගතුටේ. අවශ්‍ය කෙනාට දෙන්නේ ගන්න පුළුවන් කෙනාට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ආර්ය සංඝ රත්නයේ කෙරෙහි ගුරුත්වයේ කෙරෙහි දයානුකම්පාවක් තියෙන කෙනාට දෙන්නේ හදවතින් නිකන් බොරු ઈચ્છාවට නෙමෙයි මූණට මූණ ઈચ્છාවට අය නෙමෙයි හදවතින්ම දයාපන්න භාවයක් තියෙන අයටයි මේ ධර්මය ලැබෙන්නේ පිහිටන්නේ ඒ අයට අපි කීමට කියන්නේ නේද ගුරු ගෞරවය තියෙන කෙනාටයි ගුරු උපදේශ පිළිထන්නේ කියන එක සත්‍යයි. ඒක තමයි ශ්‍රද්ධාව කියන වචනේ යොදලා තියෙන්නේ. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව, බුද්ධ රත්නයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි තියෙන සත්‍ය කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තියෙන කෙනාට හදවතේ. හදවතේ පාරිශුද්ධ භාවයේ තියෙන ඕන ධර්මයේ කෙරෙහි. අන්නේ කෙනාට මේ ධර්මයේ පිළිထන මම කියලා මේ කාටද කියන්නේ කො මම කොහෙල දෙන්න ඉදිරිපත් කරන්න බලන්න හඳුනගන්න මම කෝ කියලා ඉදිරිපත් කරන්න කිව්වහම සමහර මෝඩ උන්නහෙලා මම කියලා තමන් මවාගත්ත ටික වෙන්නනො මෙන්න මම කියලා. ඉතින් ඒ වෙලාවට හිතන්නේ නොදකින් විතරක් මම කියන. මම කියන්නේ පඤ්චස්කන්ධයටලු. මම කියන්නේ මේ සිතවිලි සමූහයටලු. ඉතින් මේ යහට පුන්නක්කු කවන්න එපා නේද? කියලා හිතෙනවා ඒ වෙලාවට නොකිය හිටියට. ඉතින් ගැඹුරින් බලන්න. මම කියලා කෙනෙක් ඉන්නවද කියලා. හොඳට හොයාගෙන ඕ මම කියන්නේ කාටද? මේ කරන්නේ භාවනාව. ආයි පස්සේ කියන්න එපා අමුතුරු භාවනාවක් දුන්නේ අපිට කියලා. නිකන් මෝඩයෝ වගේ ඇඳ දෙක පියාගෙන කුෂ්ම ඇද ඇද මයින්හම ගහනෝ වගේ හිටියට මේ නිවන් දකින්න බෑ. ඈ දර්ශනයක් ඇතුව නිවන් මඟ දියුනු වෙන්න ඕන. මේ කරන්නේ භාවනාව. මේ කරන්නේ ධම්මානුපස්සනාවද නැද්ද? ධම්මානුපස්සනාව. මේ කරන්නේ චිත්තානුපස්සනාව. මේ කරන්නේ කායානුපස්සනාව. මේ කරන්නේ වේදනානුපස්සනාව. මේ කරන්නේ සතර සතිපට්ඨානය. ඒක මෝඩ විදියට පටලවාගෙන කරන විදියක් නෙමෙයි. පැහැදිලිවම ජීවිත අවබෝධය, සත්‍ය අවබෝධය, නිර්වාණ අවබෝධය ඇති කරගන්න උවමනා කරන ක්‍රමයක. මේ කරන්නේ ආත්ම ගවේෂණය. අලබු කෙනාගේ ආත්ම ගවේෂණය කරන්න යන්නේ නැතුව තමන්ගේ ආත්ම ගවේෂණය තමන් කරන්නේ. සමහර අය ගෙදරවල් වල ඉඳගෙන නෝනගේ ආත්ම ගවේෂණය කරනවා මහත්තයා. මහත්තයාගේ ආත්ම ගවේෂණය කරනවා නෝන. ජීවිත කාලේ පහුවෙනවා. පස්සේ බලනකොට නෝන නෝන ගැන දන්නේ නැහැ. මහත්තයා මහත්තයා ගැන දන්නේ නැහැ. නෝන වෙන දිහාවක යනවා. මහත්තයා තව දිහාවක යනවා. තම තමන් ගවේෂණය කළ යුත්තේ තම තමන්ගේ ආත්මය පිළිබඳවයි. එන කාගවත් ආත්ම ගවේෂණය කළ වැඩක් නැහැ. හාමුදුරන්ගේ ආත්ම ගවේෂණය කළ වැඩක් නැහැ. දායකයන්ගේ ආත්ම ගවේෂණය කළ වැඩකුත් නැහැ හාමුදුරුවෝ. අපි සියලු දෙනාම තනියෙන් ආවේ, තනියෙන් නම් යන්නේ. මොකද කරන්නේ? මොන තනියෙන් ආත්ම ගවේෂණය කරන්නේ? මම කියලා මේ කෑ ගහන්නේ, මේ මොර දෙන්නේ, මේ ෆීල් වෙන්නේ, දැනෙන්නේ මොකද්ද මේ? නෝකයි ගවේෂණය. බුදුදහමේ තියෙන ප්‍රමුඛතා ගවේෂණය. කාටද කියන්න පුළුවන්? මේක තේරුම් ගන්න කෙනා සියල්ල දත්තා වෙනවා. සියල්ල දත් වෙනවා. දේවදත් නෙමෙයි සියල්ල දත්. ඒ බලන්න ඒ කාලේ ආපු වචන ටික තාමත් තියෙනවනේ. දේවදත් ඊට පස්සේ සංචය දත්. ඒ දත්තල තාමත් තියෙනවා. මේ සියල්ල දත්. සියල්ල දත් කියන්නේ චතුරාර්ය සත්‍ය දත්. එයා දන්න දුක කියන්නේ මොකද්ද? එයා දන්න දුකට හේතුව, එයා දන්න දුකේ නිරෝධය, එයා දන්න දුකේ නිරෝධ වෙන මාර්ගය. එයාට ආයි මොකවත් උවමනා කරන්නේ නැහැ. පිරිය යුතු පිරුමන් සම්පූර්ණ කරපු කෙනෙක්. එයා අපි ප්‍රශ්න අහන්නේ මොකක්ද? අපි දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දුක කියන්නේ මොකද්ද දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ, දුකේ නිරෝධය දන්නේ නැහැ. ඔන්න ඔකට කියන ප්‍රශ්න කියලා. නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ අපි අන්න ඒකට කියන ප්‍රශ්න කියලා. දැන් මේ ලෝකේ සත්‍ය පුජ්‍යලේ ආත්මයක් නැහැ කියන එකද මෙතන තියෙනවා කියන එක. උත්තරය දෙන්න බං. සත්‍ය පුජ්‍යලේ ආත්මයක් නැහැ කියන එකද තියෙනවා කියන එකද? එහෙම නැත්නම් ඒ දෙකම නැහැ කියන එකද? බුදුරජාණන් වහන්සේක සූත්‍රයක දේශනා කරන යන්නේ කෙනෙක් මෙතන සත්‍ය පුජ්‍යලේ ආත්මයක් නැහැ කියලා ප්‍රකාශ කරනවා නම් ඒක අසත්‍යයි. ඒ අනන්ත වූ දෙයක් අන්තයකට දාලා ප්‍රකාශ කරන නිසා. සත්‍ය පුජ්‍යලේ කාත්මයක් මෙහි නැහැ කියලා අපි ප්‍රකාශ කරනවා නම් ඒක බොරුවක්. ඒක අසත්‍යයි. නොකන ප්‍රකාශ නොකළ යුතු දෙයක්. අපේ සාද අනන්ත වූ ධර්මයේ අන්තයකට දා ප්‍රකාශ දේශනා කරන නිසා ප්‍රකාශ කරන නිසා. මෙහි සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් ඇත කියා පනවන්නවත් නැත කියා පනවන්නවත් පුළුවන් කමක් නැහැ සත්‍ය අවබෝධ වුණාට පස්සේ. සත්‍ය කියලා කියන්නේ අකාලික දෙයක්. එයා කාලේ භාෂාවට එන කෙනෙක් නෙමෙයි. ඒ කාලේ භාෂාවේ කියන්නේ අසත්‍ය තුලනේ භාෂාව නිර්මාණය වෙන්නේ. ඒ අසත්‍ය නැමැති භාෂාව මත තමයි සියලුම ආගම් තියෙන්නේ. එතකොට ආගම් ඇත්තයිද? පට්ටබල් බොරු මතවාද ටිකක් විතරයි තියෙන්නේ. තර්ක ටිකක් විතරයි තියෙන්නේ. මෝඩයෝ නම් ඒවට නැවටෙනෝ. විශිෂ්ටය ප්‍රඥාවන්තය රවට්ටන්න බෑ. දැන් අපෙන් බිහි වෙන බෞද්ධයෝ අපි නිකාම නිකම් හොඳ මේ කූසෝ වගේ හාවෝ වගේ නිකම් හාපටව් වගේ අහිංසක බෞද්ධයෝ නිර්මාණය කරන්නේ නැහැ. නිර්මාණය විය යුතු නැහැ. එහෙමනොත් මොකද වෙන්නේ? දුෂ්ටයන්ගේ දුෂ්ටත්වයට යටත් වෙනවා. මම ඒ සියලු බෞද්ධයන්ට උගන්වන්නේ රළු මිනිසුන්ට රළු ලෙසත් මෘදු මිනිසුන්ට මෘදු ලෙසත් සලකන්නේ ඉගෙන ගන්න. යුක්තියේදී යුක්තිය ලෙසත් අසත්‍යයේදී අසත්‍ය ලෙසත් සලකන්න දෙපාරක් හිතන්නේ නැහැ. අන්න එතන ඉඳලා තමයි උදිපටිපන්න භාවයත් එක්ක තමයි ධර්මයේ ගොඩ නැගෙන්නේ. අන්න එහෙමනොත් විතරයි ධර්මය තවත් කෙනෙකුට අවබෝධ කරවන්න හැකියාවක් ලැබෙන්නේ. ඔබෙත් ආරක්ෂාව තහවුරු වෙන්නේ. දැන් මේ වෙනකොට ලෝකෙට මොකද වෙලා තියෙන්නේ? සම්මා දිට්ඨික හැම තිස්සෙම ඉඩ දෙනවා. ඉඩ දෙනවා. ඉතින් බෞද්ධ රටවල් සියල්ලම විනාශ වෙලා. මිත්‍යා දෘෂ්ටික වෙසක් කාඩ් එකකටවත් ඉඩ නැත. වැරදි නෙමෙයි. ඈ ඒ රටකට වෙසක් කාඩ් එකක්වත් ඉඩ නැත. මිත්‍යා දෘෂ්ටිකයගේ සම්මා දිට්ඨියගේ ඔඩොක්කුවක් දෙනවා. ඔඩොක්කුවක් තනවා. මොකද මිත්‍යා දෘෂ්ටිය. එහෙම නෙමෙයි අදුම ධර්මයේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨික හරි කරලා ගන්න එක නේද? නාමික බෞද්ධයෙක් බවට පත් කරලා ගන්න. මේ රටේ ඉන්න දේශපාලකෝ හාමුදුරු ටිකයි ඔය බලාගෙන ඉන්නවා මේ රට පරම මිත්‍යා දෘෂ්ටික රටක් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක ඉන්නෝ මිත්‍යා දෘෂ්ටික සියලුම කණ්ඩායම්. එර්ණානේ කිව්වට විශ්වාස කරන්නේ සත්‍යයි. මේ රටේ මේ වෙනකොට බොහොම සූක්ෂම අන්දමින් 147ක් කාන්තාව වඳ කරලා ඉවරයි.
වඳයි. ඇයි ආදරයට නෑ. එතකොට පුංචි බවුල රත්තරන් කියලා මෙච්චර කාලයක් වඳ කෙරුවෙ දිගට හරහට රටට බර නිසා නෑ. ඒක තහවුරු වෙනවා. වෙන රටවල මිනිස්සු ගෙනල්ලා දහස් ගණන් මේ රටේ දාගන්නේ නමුකො. ඒ ඇත්තන්ට උමනා මුළු ලෝකෙම හරි ගෙනල්ලා මේ රටේ ඉන්න ජාති ටික වඳ කරලා දාලා වෙනත් ජාතියක් වෙනත් පරිසරයක් ඇති කරගෙන මේ රටේ සම්පූර්ණ ආධිපත්‍ය ඇති කරගන්න කාන්තාර රටවල වෙනුවට මේ රටේ ඉතාම සුර විමනක් සුරංගනා ලෝකයක්. අපේ මෝඩ චින්තනයේ දහම් පාසලේ උගන්වපු කාලකන්ණි බණ නිසා අපේ ඉන්න දේශපාලකයන්ට අරමුණක් නැති දර්ශනයක් නැති මෝඩ නිවට ධර්මයන් නිසා මොකද කරන්නේ? සම්බුද්ධ ශාසනය විනාශ කරනවා. මේ රටේ ඉතිහාසය විනාශ කරනවා. මේ රටේ වනපෙත විනාශ කරලා දානවා. මේ රටේ ජාතික උරුමයන් විනාශ වෙන වෙද්දී බලාගෙන ඉන්නවා. ඒ අර උජුපටි බන්න භාවයේ මනස නේ. මොකද තියෙන සල්ලිපටි බන්න භාවයේ විතරයි. මුදල්පටි බන්න භාවයේ විතරයි. මේ රටේ ඉන්න මෝඩ බෞද්ධය, මෝඩ සිංහලව දැනගන්න ඕන මේ රටේ ඇමතිවරයෙක්ගෙන් ලක්ෂ 5ක් සෙනගකති කරලා කරගන්න බැරි වැඩේ. ලක්ෂ 5ක් මුදල් දීමින් කරගන්න පුළුවන් කියලා. තේරුණානේ? අන්‍ය ආගමිකය කරන්නේ එහෙම. අපි අය ලක්ෂ 50ක් සෙනග එකතු කරගෙන යනවා. අනිත් ආගමිකය වැඩේ කරගන්න ලක්ෂ 50ක් සල්ලි අරගෙන යනවා. ඔබ හිතන්නේ මොකද කාගේ වැඩේද කරන්නේ? ලක්ෂ 50ක් සල්ලි අරන් ගියපු කෙනාගේ වැඩේ කරන්නේ. මේ රටේ ඉන්නේ චින්තනයක් නැහැ, දර්ශනයක් නැහැ. මේ රටේ ගොඩාක් දේශපාලකයෝ නම් වෙනස් කරගෙන, බොරුවට ආගම් වෙනස් කරගෙන, බොරුවට ජාති වෙනස් කරගෙන මිනිස්සුන්ගේ මේ මෝඩ බෞද්ධ සිංහල ඉදිරියේ කෙනෙක් හිටියාම මේ යකු රැවටෙනවා. ඉතින් ප්‍රභාකරන් කිව්වේ ගැත්තනේ මුන්ට මොන දේද කියනනම් බෝම්බයක් ගැහුවාම ඊළඟ සතිය අමතකයි. ඒ මට්ටමේ ගොන් 70ක් ඉන්නේ නේද? ඒ වගේ 70ක් ඉන්නේ. ඉතින් ඒ 70ට විභාගාදී මොකක්වත් තේරෙන්නේ නැහැ. කොහෙද යන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. පට්ටපල් බොරු ටිකක් කියන්න පුළුවන් නම් මේ සමාජයේ මේ මෝඩ මිනිස්සු වටන්න පුළුවන්. ඇයි? චින්තනයක් නැහැ, දර්ශනයක් නැහැ, අවබෝධයක් නැහැ. නැගී සිටින ස්වභාවයක් නැහැ. කොහේ ගොම තැඹි ටිකක් වගේ. ඉදිරි ගමනක් නැහැ. සාර්ථකත්වයේ කියන එක තිබිය යුතුයි. ජීවිතේ මේ අපිට දහම තියෙන ජීවිතේ විනාශ කරගන්න නෙමෙයි, ජීවිතේ සාර්ථක කරගන්න. වඩා ප්‍රීතියෙන්, වඩා සතුටින්, වඩා සකසුරුවම්ම, වඩා අභිමානෙන් ජීවත් වීම සඳහායි කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ සඳහා තියෙන ජීවිත විනාශ කරගන්න තියෙන එක නෙමෙයි, සනාථ කරගන්න තියෙන එක. අනාථ කරගන්න නෙමෙයි, සනාථ කරගන්න තියෙන්නේ මේ ධර්මය. ඒ උදාහරණය ගත්තා විනාශයෙන් පෙන්නුස. ඊට පස්සේ මොකද කරන්නේ? තමනුත් විනාශ වෙලා අනුත් විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චේතනාව පිරිසුදු කරගන්න. එතනින් නැගී සිටින්න. එතනින් සටන් කරන්නත් පුළුවන්. චේතනාව පිරිසුදු කරගෙන සටන් කරපු රාජ්‍ය නායකයෙක් ඉන්නවා ඉතිහාසයේ. ඒ කවුද? ඉතිහාසයේ චේතනාව පිරිසුදු කරගෙන මහා යුද්ධයක් 40 අවුරුද්දක පැවතුණු ඒ යුද්ධය නැති කරපු රජුරු තමයි දුටු ගැමුණු රජු. චේතනාව පිරිසුදු කොයිද ගියේ? අපාය ගියාද? දුටු ගැමුණු රජු කොයිද ගියේ? දෙව්ය ලෝකයට ගියා. දෙව්ය විමන් දෙවිය රත ඇවිල්ලා මට ආරාධනා කරනවා කියලා පෙර නිමිති බව ප්‍රකාශ කරන දිව්‍ය ලෝකට ගියා. ඇයි? චේතනාව පිරිසුදුයි. මම කිසිදු මිනිසෙක් ඝාතනය කරේ නැහැ. මම කරේ නපුරක් නැති කිරීම පමණයි. ඊළඟට මෑත යුගයේ 30 අවුරුද්දක යුද්ධයක් නැති කරපු තවත් දුටු ගැමුණු රජ කෙනෙක් ඉන්නවා. ඒ කවුද? මහින්ද රාජපක්ෂ. ඒ මිනිස්සයා නේ දුටු ගැමුණු රජුර වගේම දිව්‍ය ලෝකෙට. ඉතිහාසෙත් හිටපු රජ කෙනෙක්. ඒ මිනිස්සයා කරපු ඒ අනන්ත කෙලෙහි ගුණයන් සලකන්න බැරි මහා මුස්පේතු ජනතාවක් ඉන්නේ. ඒ මිනිස්සයා කරේ ප්‍රාතිහාරයක් කියලා, විශ්මිත ධර්මයක් කියලා තේරු ගන්න බැරි කාලකන්ණි මොළගෙඩි නම් තියෙනුണ്ട് පුළුවන් ද නිවන් දකින්න. කවදාවත් නිවන් දකින්න බෑ. ඒ මිනිස්සයා කරපු ඇත්ත දේ පිළිගන්න ඕන පක්ෂ ભેදයකින් තොරව. ශ්‍රේෂ්ඨයි අනර්ග ඡන්දෙ දෙන්න බැරි වුණා නම් ඒ මිනිස්සයා ගෙදර යවලා රටත් අනාතයටපත් කරා නම් සමා වෙන්න කියලා ප්‍රකාශ කළ යුතුයි. මට පක්ෂ නැහැ. හැම පක්ෂෙම හොඳ මිනිස්සු මං අගය කරනවා. එච්චරයි. ಜಾති නැහැ. හැම ජාතියෙම ඉන්න හොඳ මිනිස්සුන්ව අගය කරනවා. මට ආගම් නැහැ. හැම ආගමකම ඉන්න හොඳ මිනිස්සයා හොඳයි, නරක මිනිස්සයා නරකයි. නමුත් අන්තවාදයට ඉඩ දෙන්නේ නැහැ. ඒකට නිග්‍රහ කළ යුතුයි. ඒකට අපි මනස හදාගත යුතුයි. ධර්මය තුල පිහිටනවා කියන්නේ අන්න ඒකට වෙන්න පුළුවන්. බුදු කෙනෙක් ලෝකයේ යුක්තිය හා සාධාරණය නිවැරදිතාවය සත්‍යමතු කරනවා මිසක් හුදු හකුලාගත් මකුළුවෙක් වගේ මනසක් නෙමෙයි තියාගන්නේ. තේරුණාද? ඒ හකුලවාගත් මනසක් නෙමෙයි තියෙන්නේ. ඒ සත්‍ය හා යුක්තිය ඔබේ හදවත තුලින් විවෘත භාවය තුලින් මතු කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තමන්ගේ තියෙන පක්ෂග්‍රාහීත්වය නම්ම ගන්න බැරි නම් මමත්වයක් අනිත් පැත්තට නමන්න පුළුවන්. තමන්ගේ තියෙන ආගමික ජාතික පැත්තට නම්මේ භාවය තමන්ට නම්ම ගන්න බැරි නම් මමත්වයක් කරලා නෑ පුළුවන් අනිත් පැත්ත. ඒ මමත්වය බැඳින් තියලා තියෙන්නේ ඕවත් එක්ක තමයි. පක්ෂත් එක්ක, ජාතිත් එක්ක, ආගම් එක්ක තමයි ඔබේ මමත්වය තියෙන්නේ. ඊළඟට ඔබේ ඉන්ද්‍රියන් එක්ක තමයි පිළිතුරේ ඔබේ මමත්වය තියෙන්නේ. දැන් කොහොමද නිකන් ඇතුළ නිකන් බෝතලේ කසාය බෝතලේ හොල්ලලා තිබ්බා වගේ නේද? දැන් මෙතන සමහර කට්ටිය නම් ඉන්නේ හිතාගෙන ඉන්නේ මෙහෙමයි. මමත්වය නම් අයින් කරන්න බලවම නේද? හැබැයි පක්ෂය අයින් කරන්න බෑ මට. එවැනි තකදිරුව ඉන්නේ. පක්ෂයක් ඔබට හිමි නම් ඔබ තකදිරුවේ. පක්ෂයක් තියෙන්න බෑ. එහෙම පක්ෂයක් තිබුත් එහෙම පක්ෂින් බලු බෙට්ටක් හරි පොල් පිත්තක් හරි ඉල්ලුවත් ඒ බලු බෙට්ටයි පොල් පිත්තයි දිනනවා. ඔබට දෙහින්න ඕන මිනිස්කම. පක්ෂ නෙමෙයි. මේ රටේ ඉන්නේ 120ක් 30ක්ලු ඉන්නේ ජනගහනයේ පක්ෂයක් නැතිව එදා කාලෙට ඇති වෙන සිටුේෂන් එකට ඡන්දෙ දෙන මිනිස්සු 120ක් 30ක් ඉන්නේ. ආන්නේ මිනිස්සු ටික විතරයි ඥානවන්ත. හොඳට මතක තියාගන්න. මේ රටේ ඉන්නවා 120ක් 30ක් ඉන්නවා පක්ෂග්‍රාහීත්වයක් නැහැ. එදා ඇති වෙන්නේ කොයි විදියටද? මොන රාජ්‍ය ලාජ්‍ය මේ නායකයාගේ හොඳ ලක්ෂණ තියෙන්නේ? කවුද අපේක්ෂකයාගේ ලක්ෂණ තියෙන්නේ? යාට දෙනවා. ආන්නේ මිනිස්සු ටික තමයි ඥානවන්ත. අනිත් ඔක්කොම මොඩියෝ. හෙයි. ඇත්ත කතාව ඒක නෙමෙයිද? මේ රටේ පක්ෂ දෙකක් තියෙනවා. කොළ පාටයි නිල් පාටයි ප්‍රධාන කොටිය නේ. ඔය කොළ පාටයි නිල් පාටයි කියන පක්ෂ දෙකේ දෙපැත්තට පොල් පිටි දෙකක් දානවා. වෙනත් අලුතෙන් ආරම්භ කරපු පක්ෂයකට ඉතාම ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙක් ඔබ හිතන්නේ අර ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයා දිනයිද අර පොල් පිටි දෙකෙන් එකක් දිනයිද? අනිවාර්යෙන් අර පොල් පිටි දෙකෙන් එකක් දිනනවා. ඒ වරට එච්චර මෝඩ ඉන්න මිනිස්සු අතරේ මෙච්චර සද්ධර්මයක් තියෙනවා කියන එක සතුටු වෙන්න ඕන. මෙතන ඉන්න මන් දන්න පක්ෂග්‍රාහියා ඉන්නෝ දැන් කැක්කුම හැදිලා තියෙන්නේ නේද? යෝ ඒක කැක්කුම හැදෙන්නේ මේ නැත්තම් දුවාලේ සරවගෙඩි මිරිගන්නේ නැතුව හැරලා යවන්න බෑ එළියට. දොස්තර මහත්තයා ළඟට තුවාලෙ දික් කරා නම් අංකෑලි ගබනකොට ඉසබීජනාසක දානකොට දනකොට උහුලගෙන ඉන්න ඕන. කරන්න දෙයක් නැහැ. තේරුණා? ඒ වගේ අව්‍යාජ ඍජු උජුපටිපන්න භාවයක් තියෙනවා. දැන් මම දුටු කැමුණු රජුරුවත් අගය කළා. දැන් මදුර රජුරන්ට පක්ෂි මන් දන්නවද? මදුර රජුරන්ට පක්ෂි දන්නේ නැහැ. ඒ දහමක් මේ දේශන්නේ. තේරුණාද? දහමක් දේශන්නේ. සමහරලාට දුර්ගම් රජුර එසක් ජාතික පක්ෂි වෙන්න පුළුවන්. එන්න පුළුවන් යා. අපි දන්නේ මොන પરම්පරාවෙන්ද කියලා. ඒස දහමක් දේශන්නේ. ඒව තියාගන්න එපා. ඒ ඒවට තමයි දෘෂ්ටි කියන්නේ. දැන් ඕක කඩන්න ඕකට බලින්න එපා ආන්දරනේ. දැන් මේකට මට සෑහෙන්න අවවාද තියෙන දේශපාලනයේ ගාව ගන්න එපා ආන්දරනේ. ඒකෙන් ඒ මිනිස්සුන්ගේ ඒ දෘෂ්ටියට ගහන්න එපා. ඇයි? මුන් යක්කු වෙනවා. යක්ෂයෝ වෙනවා. එතකොට අපිට කියන්නේ මිනිතුන් ඒ දෘෂ්ටි එහෙම තියෙන්නේ අරින්දි ඔබ නිවන් දක්වන්න කියලා. නිවන් දක්වන්න එහෙම බෑ. ආගමික දෘෂ්ටියට නම් මුකුත් කියන්න එපා. එහෙම ආගමික දෘෂ්ටි තියෙන්නේ මිනිස්සෙන් නිවන් දකින්නේ නැහැ, මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ නිවන් දකින්නේ නැහැ. ජාතික දෘෂ්ටියට නම් මුකුත් කියන්න එපා. ජාතික දෘෂ්ටි තියෙන්නේ මිනිස්කම මතුවෙන්නේ. මිනිස්කම මතු කරගන්න, මනුෂ්‍යත්වයේ මතු කරගන්න, සත්‍යය මතු කරගන්න, තථාගතත්වයේ මතු කරගන්න, ඇත්ත මතු කරගන්න. ඇත්ත මතු කරාට පස්සේ Tamanta feel වෙන විදියෙන් කියන්න බලවම මේක මෙහෙමයි මේක හරිනේ කියලා. මං සැර වචන පාවිච්චි කරනවා. නමුත් කරුණාවෙන්. සමහර අය ඉතා මෘදු වචන පාවිච්චි කරනවා. පරම අතුරෙක් ලෙස. කාගේ වචනද වටින්නේ? තේරුම් ගන්න. පරම හතුරන් මේ ලෝකේ ඉන්නෝ වචී පරමයන් ඉන්නෝ තමන්ට ලොකු හතුරුකමක් කරන්න. මොකද කරන්නේ? හැවටිලිකමක් කරන්න. ඊටාම සුවච මෘදු සාන්ත වචන භාවිත කරනවා. ඒවනවටි. සමහර අය ස්වාමීන් වහන්සේගෙන් ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ හරියට අර girlfriend කෙනෙක් boyfriend කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙයි. මොනවද boyfriend කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන්න බලන්න girlfriend ලා ටික. මම කියන හැම දෙයක්ම හයි. මාව රිදවන එකක් නැහැ. මාව කැමති කැමති දේවල් මට ගෙනල්ලා දෙයි. කැමති කැමති ඇඳුම් අරන් දෙයි. මාසෙට දෙපාරක් මාව shopping නරයි අය. නේද? තමන් කැමති චොක්ලට් වර්ගය ගෙනල්ලා දෙයි. කැමති දිහා රටවල් වල මාව සංචාරයට එක් කරගෙන යයි. මං කියන දේ හැමදේම අහගෙන ඉදී මගේ හිත නොරිදවා කටයුතු කරයි කියන වගේ බලාපොරොත්තු තමයි දෙන්නේ ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් ලගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒවා. දැන් ඒ වගේ මේ බලාපොරොත්තුවක් මේ බන කියන හාමුදුරුවගෙන් බලාපොරොත්තු මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත තමයි අපි කරන්නේ. කැමති දේ දෙන්නෙම නැහැ. කැමති දේ කරන්නෙම නැහැ. මොකද කැමැත්තනේ අයින් කරන්න තියෙන්නේ. හිත නොරිදවා ඉන්නෙම නැහැ. රිද්දනෝ. ඇයි? ඒ රිදෙන දැනට ඇනල්ලා මේ මිනිස්සයාගේ මමත්වයේ පෙන්නන්න. රිදෙන දැන පෙන්නන්න. එයාට කොහොමද උතුවාල හැදුවේ? ડોક્ટર ළඟට ගියාම රිදෙන දැනට පොඩ්ඩක් ඇඟිල්ලෙන් අහලා බලනවා. දැන් කොහොමද තේරෙන්නේ කියලා. එදෙන ડોક્ટર රිදෙන. මේ හරියට නැත්නම් එතන නෑ. ආ රිදෙන්නේ නැති දැන සනීපයි රිදෙන තැන. මොකද තේරුම් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඇලීම තියෙන්නේ එතන. බැඳීම තියෙන්නේ එතන. දෘෂ්ටිය තියෙන්නේ එතන. සක්කාය දිට්ඨිය තියෙන්නේ එතන. මමත්වයේ තියෙන්නේ එතන. දැන් රිදෙන ගැන කතා කරන්නේ නැතුව අර හොඳට තියෙන දේවල් ගැන දේවල් ටික ගැන කතා කරන්නේ නෙමෙයි ડોક્ટર කෙනෙක් ළඟට යන්නේ. ડોક્ટર කෙනෙක් ළඟට යන්න රිදෙන තැන ගැන කතා කරනවා. අපි කතා කරමු රිදෙන තැන ගැන. ඔය කියුවට ප්‍රමුඛම පළවෙනිම පක්ෂය තමයි මම. මම පාක්ෂික මඤ්ඤමානේ කියන්නේ ඒකට. මම පාක්ෂික මඤ්ඤමානේ. ඔයගොත් මඤ්ඤමානේට නෙමෙයි දෙන්නේ. මඤ්ඤමානේම තමයි. මඤ්ඤමානේ ඉඳලා මමයි කියලා ඊට පස්සේ හිතනවා අන්න මගේ පක්ෂයට බැන්නා. අන්න මගේ ජාතියට බැන්නා. අන්න මගේ කුලයට බැන්නා. මෙන්න අපේ ඥාතියෙකුට බැන්නා. මෙන්න මට බැන්නා. එම රිදෙන අයට මොකද කරන්න තියෙන්නේ? තුවාල දියාගෙන ගෙදරට වෙලා ඉන්නවා. එතකොට රිදෙන්නේ නැහැ. දැන් අපි එන්න කිව්වේ නැහැ නේ මේට නේ. කැමැත්තෙන් නෑ. තුවාල දියාගෙන ගෙදරට ඉන්න. ගෙදර ඉඳලා යෝම තුවාල වණ කරගෙන පායට යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කැමැති නම් විවෘතව ඔය තුවාලේ සුවපත් කරගෙන සියලු දෘෂ්ටි ඉවත් කරගෙන සියලු සංකල්ප ඉවත් කරගෙන නිවනේ සැනසෙයි. මොනවද මේ අරන් තියෙන්නේ කියලා බලන්න. අරගෙන තියෙන්නේ සංඥාව මම මගේ ආත්මයකට වෙන. මොනවද මේ අරන් තියෙන්නේ? විඥානය මම මගේ ආත්මයකට වෙන. වේදනාව මම මගේ ආත්මයකට ගෙන. රූපය මම මගේ ආත්මයකට ගෙන වාසය කරනවා. රූප සංඥාව මේකටත් රූපය කියලා තමයි කියන්නේ. රූපවලටත් රූපය කියලා තමයි කියන්නේ. ආයි රූප සංඥාවක් තියෙනවා. රූප සංඥාව අනෙතෙන්ට රූපය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේදී. මම මගේ ආත්මයකට ගෙන. කොහොමද ඒක තේරෙන්නේ? හරියට රිදෙනවා. තාවකාලික අත්පත් කර ගැනීම බව මේ මනස නොදන්නා විදියට එක බඳවගෙන අලෝක දිවරයි. Tamanta තියෙන වේදනාව කොපමණද කියලා හිතා ගන්න පුළුවන් Taman kirehi ඇති වෙන පීඩාවකදී අපි බඳවාගත්ත දේවල් අපිට ඇති කරන පීඩාවක්. අපි හිතමුකෝ කාන්තාවක් හැටියට නම් ලෝකයේ ඉන්න එක පිරිමියෙක් වල ඉවරලා මේ මගේ ස්වාමියා කියලා බඳව ගන්නවා. බඳව ගත්තට පස්සේ කොහොමද වෙන්නේ? කීයද දෙන්නේ? කීයද දෙන්නේ? කොහේද යන්නේ? ඔක්කොම වේදනා ටික විඳිනවද නැද්ද? විඳිනවා. මේ తాවකාලිකව පසුකාලීනව බඳවගත්ත සංඥාව. පිරිමියෙක් නම් මේ මගේ බිරිඳ කියලා බඳව ගන්නවා. බඳව ගත්තට පස්සේ කොහෙද යන්නේ, මොනවද කරන්නේ, කීයටද යන්නේ, කීයටද දෙන්නේ, මොනවද හිතන්නේ කියන දේවල් වලින් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි මේ తాවකාලිකව පස්සේ ගත්ත බන්ධනය ඊට වඩා මොනතරම් ප්‍රබල විදිහේ බන්ධනයක් තමාට තමා ඇද්ද කියලා මොකටක් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අපි පසු කාලීනව ලබා ගන්න දරුවෝ. මේ බොහොම ඈත කාලෙකදී තමයි පස්සේ තමයි ජීවිතයේ මැද භාගයේදී තමයි දරුවෝ ලබා ගන්න. ඒ දරුවෝ නිසා ඇතිවන වේදනාව. මගේ දරුවා කොහෙද යන්නේ? කොතනද යන්නේ? කීයට දෙන්නේ? ආදි වශයෙන් තමාට තියෙන කැක්කුම වේදනාව බලන්න. ඒ කැක්කුම් වේදනාවල් ටික පස්සේ කල්පනා කර කර ඉන්න නිසා තමාගේ රෙහි ඇතිවෙන වේදනාවල් මොනවද කියලාවත් හිතාගන්න බැහැ. අර බන්ධන වලට වඩා දහස් ගුණයකින් වැඩි බන්ධනයක් තමයි තමාට තමා තියෙන්නේ. ඒ මම කියන පදනම තුල එල්ලීලා තමයි දෙවෙනි කොට අනිත් බන්ධන වලට යන්නේ. මම කියන පදනම ගන්නවා, ඊට පස්සේ මගේ කියන පදනමට එනවා. මුලින්ම ඇස මම කියන පදනමට එනවා, ඊට පස්සේ රූපය මගේ කියන පදනමට එනවා. කන මම කියන පදනමට ගන්නවා, ශබ්දේ මම කියන පදනමට. නාසය මගේ මම කියන පදනමට ගන්නවා, ගන්ධේ මගේ කියන පදනමට. දිව එසේමයි මම කියන පදනම අරන් මගේ කියන පදනම. ශරීරේ මම කියන එක අරගෙන ශරීරයට දැනෙන දේවල් මගේ කියන තැනට එනවා. මනස මම කියන தත්ත්වය අරගෙන ඒකට එන අරමුණු මගේ කියන தත්ත්වයට ගන්න. දැන් මේකට කියනවා කරත්තේ කර තියාගත්ත කියලා. කට්ටිය කරත්තේ කර තියාගෙනද ඉන්නේ බිම තියලද? කරත් බිම තිබ්බනම් හේවණල්ල විතරයි පස්සෙන් ඉන්නේ. කරත්තේ කර තියාගත්තනම් රෝදේ කැරකෙනවා. ඒක වලවල් වල වැටෙනවා. වැටෙන ගානට තමයි බෙල්ල රිදෙනවා. එහෙම නැත්තම් හිත රිදෙනවා. කරත් බිම තියා හරක්කම් කරන අයට කියන්නේ කරත්ත බිම තියන්න. හරක්කම් කියන්නේ හරකගේ ක්‍රියාවලිය. ඇදගෙන යෑම. හරක්කම් කියන්නේ ඒක හරකෙකු කරන ක්‍රියාවලිය. හරක්කම් කරන අයට කියන්නේ කරත්ත බිම තියන්න. එතකොට රිදෙන්නේ. යංකෝ බික්කු දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතම්බෝ මහණෙනි යමක්ද දුක. ඒක දුරු කරන, ඒක ප්‍රහාණය කරන දුක දේවල්යි කර තියන්නේ. දුකයි ඒත් කර තියන්නේ. සංඥාවෙන් දුක තියෙන්නේ. ඔන්න තාත්ත කෙනෙක් පුදා රෑ වෙලා තාම ආවේ නැහැ මොකද වෙලා දෙන්නේ කියලා ඉවරලා කෑ ගහලා ඉන්න තාත්ත කෙනෙක් ඉන්නවා. අම්මා බොහොම පොඩි උපායක් හදලා තමන්ගේ නංගිට කෝල් කරලා අපි මහත්තයා වෝ පුතා ඔහෙ ආවා කියලා කියන්න කියලා ගාන්ට වැඩි සෙට් කරගෙන මහත්තයට කියනවා මේ අපේ නංගිලා ගෙදර ගිහිල්ලා නේ අර පොඩි පුතත් එක්ක පාඩම් කරන්න එහෙලි කියලා කියනවා. එහෙනම් ඔගොල්ලේ මඩෝකල තියෙනව නේද සමහරවිට කියලා මහත්තයරි කියනවා. මහත්තය කූල් ඩවුන් වෙනවද නැද්ද? කූල් ඩවුන් වෙන හැබැයි අම්මා දන්නේ නැහැ තාම පුතා කොහේ ගියාද කියලා. නයිට් ක්ලබ් ගිහිල්ලාද කොහේ ගිහිල්ලාද මොනව ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. හැබැයි මෙයාව කූල් ඩවුන් කරගන්න ඕන ප්‍රෙෂර් කාර්යයනේ වැඩ ක්ලාස්ටි කරලා කිව්වා. මං අහන්නේ කූල් ඩවුන් වෙනවද නැද්ද? කූල් ඩවුන් වෙනවා. මොකද එතන උනේ ඇත්ත නෙමෙයි සංඥා. යාගෙන් දැන් ඔලුවට සංඥාවක් ගියා. ආ මොන කිව්ව නෙමෙයි නංගල යාලා නංගිලා ගෙදර ගියා කියලා. රයිට්. ඊටසේ පොඩ්ඩක් තවත් චුට්ටක් අවිශ්වාසන කොල්ලයක් අරගෙනත් බලනවා. එහෙ ගන්න අන්දලන තියෙන වැඩ කියන්න කියලා එනොත් කියන ඔව් ඔව් මේ ඇවිල්ලා මේ ඉන්නවා කාමරේ දෙන්නත් එක්ක පාඩම් කරන කියලා. ආ එතන කොහේ විදුවා හෙට උදේ එන්න කියන්නේ මොකද වෙන්නේ? සංඥා. සංඥාව රිදවනෝ සංඥාව සනසනෝ. හම්දරක් බර ටික න ලක්ෂණයි ඒ ලස්සනයි ඒ උනාට අපි පක්ෂයට බැනපු එක තමයි මට උල්ල ගන්නෙ. මෙහෙම තැන් වල නෙමෙයි කෙලින්ම අමාත්‍යංශ වලට ගියාම කෙලින්ම ඇමතිතුමාගේ ඉස්සරහා කෙලින්ම ජනාධිපතිතුමාගේ ඉස්සරහා වේවා ඒ මිනිස්සුන්ට වුණත් කියනවා ඒ හැටි. මීට වැඩිය හොඳට කියනවා ඉස්සරහා හිටියනගේ. ඕන කෙනෙක්ගේ අදුපාඩුකම් තියනවා අදුපාඩුකම් හරිනම් හරි දෙයක් කියනත් අපිට විවෘතභාවයක් තියෙනවා. මිනිසුනුත් ඒ විවෘතභාවය දෙන්නවා. අපි හැඟීමක් අනුව මෝඩකමට කියන කතා නෙමෙයි. අපිට ඔබ විශ්වාස කරන්න යම්කිසි දර්ශනයක් තියෙනවා. යම්කිසි ඥාන දර්ශනයක් ගුණයක් සාමාන්‍ය මිනිසෙකුට වැඩි වේගෙන් ගලාගෙන යන ධාරිතාවක් අපිට මේ විශ්වීය ඥානය හරහා ලැබෙනවා. ඒක අහන්නේ දේවල් කරන්න දෙයක් නෙවෙයි. ඒක අහන්න ඕනේ, ඒක පිළිගන්න ඕනේ. ඒකයි සත්‍යය. ඕනම මිනිස්සෙකුට නිවැරදි වීමේ හැකියාවකුත් තියෙනවා, ඕනම වැරදි මිනිස්සෙකුට නිවැරදි වෙන්න වගේම ඕනම හරි මිනිස්සෙකුට වැරදි වීමේ හැකියාවක් තියෙනවා. මිනිස්සෙක් කියන්නේ එහෙමයි. හරි වයින්න තාක්කම් වගේ යන්න පුළුවන්, වැරදි වුණාම වැරදි කියන්න පුළුවන්, හරි යාම ආයි හරි කියන්න පුළුවන්. දිගටම හරි රේඛාවක් නැහැ නේද? මේකත් අර හර්දස්පන්දනේ වගේ ඉහළ පහළ යමින් තියෙන රේඛා පද්ධතියක් වගේම මිනිස්යාගේ මේ ගුණාත්මක භාවයේ කියන එක ඌ ඉහළ පහළ මෙහෙම නැගෙමින් තියෙන හෘද රේඛාව වගේ රේඛාවක්. ICG ගත්තාම තියෙන්නේ නේද? ඔබට තේරෙන්නේ නැහැ අපේ මානසික ගුණාත්මක භාවය නේද? කාලයක් හොඳට තරහින් ඉන්නවා, ගේද්දීන් ඉන්නවා, ආයි අඩු වෙලා ඉන්නවා, ආයි සංසුන් වෙලා යනවා, ආයි ටිකක් සැර වෙනවා, ආයි අඩු වෙනවා. ඒකම තමයි මේ ජීවන රටාව. ECG එක. ඕම් ගීලා 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 ඉතින් ඔහොම රැලි රැලි දවසක ඔහොම දිගට ගාන ඉලක්ක කරනවා. ඒ කියන්නේ හොඳයි මිනිස්සයා, උපරිම හොඳයි. ආඩුවක් නැහැ. බින්දුවටම හොඳයි. ඒ මිනිස් මැරිච්ච මිනිස්සෙගේ තියෙන හොඳකම යහපත ජීවත් වෙලා ඉඳි ඔබ තුල ඇති කරගන්න. මැරිච්ච මිනිස්සෙගේ තියෙන යහපත් ගුණාංගය ඔබ ජීවත් වෙලා ඉඳි ඇති කරගන්න. බලන්න මැරිච්ච මිනිස්සේ මොන තරම් යහපත්ද කියන්නේ. දුටුවා දුටුව පමණ, ඇසුවා ඇසුව පමණ, ආග්‍රහණය වුණා ආග්‍රහණය වුණා පමණයි, රස රස දැනුණා පමණයි, ස්පර්ශේ ස්පර්ශේ පමණයි, සිතුවිල්ල සිතුවිල්ල පමණයි. මලමිනියක් වෙන්න ඒක තමයි රහත් බව කියන්නේ. ඒක තමයි නිර්වාණය කියන්නේ. හැබැයි කවුද දෙකින් ඇවිදින්නත් ඕන. මලමිනියක් වෙලා ඇවිදින්න, බලන්න, රස විඳින්න, පවතින ජීවත් වෙන්න, කතා කරන්න මලමිනියක් ලෙස. කුමක් දෙකින් අදහස් කරන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු හමුෙහි මලමිනිය ප්‍රසවාසය කරන මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරපු ලස්සන වැකියක් ඔය තියෙනවා. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද නේද? කන් ඇත්තේ නමුත් බහිරෙකු මෙන්ද? ශරීරය අතපය ඇත්තේ නමුත් කොරෙකු මෙන්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ මලමිනියන් සේවාසේ කර. එයාගේ ඡන්දය තියෙන්නේ නොඇලීමට. ඇලීමට ඡන්දය තියලා නොඇලීමට යන්න බෑ. නොඇලීමට ඡන්දය දීලා නොඇලීමේ වාසය කරනවා. නිරෝධයට ඡන්දය දීලා නිරෝධේ වාසය කරනවා. විරාගයට ඡන්දය දීලා විරාගික වාසය කරනවා. දැන් අපි මොකක්ද ඇති කරගන්න? අර සියල්ල එකතු කරගන්න ඕන. ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා. මේ ධර්මයෙන් ලබාගත් ප්‍රඥා බලය අවදි වෙනවා. අවදි වෙලා මනාකොට සංවරතාවයේ මනස පිහිටවන්න ඕන. අන්න පිහිටවුක තැන තමයි තේරෙන ශාන්ත සොඳුරු මනස්කාන්ත මානසික ගුණය. එක ගුණයක් තිබිලමදි ඔක්කොම ගුණ ටික එකතු කරන්න ඕන. අර හොද්දක් බුලක් හැදෙනවා වගේ. ඊළඟට එයා හරියට වාසය කරන අඩුවක් ඇති වෙන තැන ඒ අඩුව මකා ගන්න. වැඩයක් ඇති වුණොත් ඒක පාලනය කර ගන්න. නිරෝධය කියන සමබරතාවයේ මනසේ පවත්වන්න. නිරෝධය කියන සමබරතාවයේ මනසේ පවත්වන්න. අකාලික කියන සමබරතාවයේ මනස තුළ පවත්වන්න. අකාලික කියන මිත්‍යා දෘෂ්ටියට වැටුණොත් කාලයට, සම්මා දිට්ඨියට වැටුණොත් අකාලිකත්වයට, මිත්‍යා සංකල්පයට වැටුණොත් කාලයට, සම්මා සංකල්පයට වැටුණොත් ඔය විදිහටම යනවා. මිත්‍යා සමාධියට වැටුණොත් කාලයට, සම්මා සමාධියට වැටුණොත් අකාලිකයි. මිත්‍යා සතියට වැටුණොත් කාලයට, සම්මා සතියට වැටුණොත් අකාලිකයි. ඒකට අපි කියනවා පැය 24ට වැටුණොත් කාලයට, ඒ 24න් එහා මම අලුත් පැයක් නිර්මාණය කරලා දුන්නා, ලෝකෙට හඳුන්වා දුන්නා. ඒ තමයි 25 වෙනි පැය. 25 වෙනි පැයට ආවම අකාලිකයි. පැයත් නෑ දවල්. අනේක නුවණින් අවබෝධ කරගන්න. හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. අද විශේෂයෙන් අපේ ගිලම්බස දානය පූජා කරපු ගාණ අලවිලියන් මහත්මියට උපන්දිනය සමරන ඊයේ සුමනාවතී පින්වත් පෑනන් වහන්සේට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් විනාඩි 30ක් 45ක් විතර තියෙනවා. ඒ 45 කතා කරන්න මම ආරාධනා කරලා දක් කරනවා. මේ ඉතාම වටින මහත්මයෙක් ඉන්නවා, ප්‍රේමචන්ද්‍ර මැතිතුමා. තුමා ඒ කාලේ ඉඳලා බොහෝම ධර්මයට ශ්‍රද්ධාවකින් කැපවීමකින් ධර්මය ශ්‍රවණය කරපු කෙනෙක්. අවබෝධය ගොඩනගාගත්තට පස්සේ බොහොම දක්ෂ ලෙස අවබෝධය පිණිස ඔබ තුල ඉඳගෙන ඔබට සමීප වෙන විදියට හරි විවිධ උත්සාහයන් කරනවා. ඒ උත්සාහයන් පදපරමයෙන් හැටියට ඔළුවේ දාගන්න නැතුව පොඩ්ඩක් එවලේ මෙවසු බුද්ධියෙන් පරීක්ෂණ කරන්න, ඔබට ශනිකව අවබෝධය ගෙනල්ලා දෙන්න මේ උත්සාහ කරන්නේ. දහසකුත් මේ ක්‍රම වෙර වීරිය දරන්නේ කුමක් සඳහාද? ඔබ දෘෂ්ටිගත කරන්න නෙමෙයි, දෘෂ්ටි වලින් ඉවත් කරන්න හදන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ආයින් මේ දෘෂ්ටි අයින් කරලා තව දෘෂ්ටියක් දාන්නේ නැහැ. සියලු දෘෂ්ටි අයින් කරලා දානවා, අපේ දෘෂ්ටියත් අයින් කරගෙන යනවා. ඒ නිසා ඒ ගැන කල්වල නොවී ඉන්න. දෘෂ්ටි අයින් කරගන්න කැමැති කට්ටිය තම ධර්මයේ දේශනා කරන හැම මොහොතකම තමන් දෙස බලන්න, තමන් දෙස බලන්න බලමින් ධර්මයේ වඩා ගන්න උත්සාහ කරන්න. ඉතින් ප්‍රේමචන්ද්‍ර එන් ඉස්සරහට එන පුටු තරම් එන්නේ. එතුමා විනාඩි 45ක් කතා කරන්න ඉරියව්වෙන්නේ. මෙන් මෙතෙන්ට හා අර කොටුව ගත්තා නේද තප් තප් පොඩ්ඩක් මෙහාට ගන්න මම මේ වීඩියෝ එක අල්ලන්න මේ වීඩියෝ කිනුත් අහන්න සමස්සම්
අපි යන්නේ නිවැරදි නම් සිතත් හරියට සත්ත මහා සාගරය වගේ කොච්චරක්ද ජය ඇති කරා සෑහීමකටපත් වෙන්නේ ඇඟට ඇති එපා කියන්නේ. ඒ වගේ ඔබගේ සිත මොන සැප සම්පත් දරා කරලා දුන්නත් දුක් විඳලා සෑහීමකටපත් වෙනවාද නැද්ද? එහෙනම් ඔබගේ සිත සෑහීමකටපත් වන්න පුළුවන්ද කය වේසා? කය වේසා සිත සෑහීමකටපත් වේද? සතුට නගා කළ හැකිද? සදාතනික සතුට ලබා ගැනීමට කය උතරම් වේසවත් පුරවන් වේද? කුඩා කාලයේ ළමයන්ගේ පතන මහල්ලා දක්වායන්හි සැප හොයාගෙන අතුගමනේ සිත සෑහීමකටපත් වුණාද? මෙන්න මේ දෙන්නගේ සම්බන්ධයේදී අවබෝධාත්මක ධර්මානුකූලව බුද්ධියෙන් විමසලා තීන්දු දීගෙන ගන්න බැලුණා නම් අවිද්‍යාව තේරුම් ගන්න නුවණ පහළ වුණා නම් එදාට ඔබට අනවශ්‍ය දුක් නොවිය ලදදීන් සතුට වෙන්න පුළුවන් සිතක් ඔබට පහළ කරගන්න පුළුවන්. ඔබ මොනවද කළ යුත්තේ? ලෝක සම්මතයේ තියෙන සම්මතයට පටහැනි අවිද්‍යාව කෙනෙක්ගේ කියන දේ අද රැස්සෝ හොඳයි කියන දීර්ණයට ඔබ එනවා. ඇයි? ඔබට හවස ගමනක් කරන්න තියෙන නිසා. ඔබට පුළුවන්ද ස්වභාව ධර්මය වෙනස් කරන්න? ඔබට නැති ස්වභාව ධර්මය වෙනස් කරන්න ඔබ වැස්ස දුක් වෙන එක ස්ථිරයි, නොවැස්ස සතුට වෙන එක ස්ථිරයි. එහෙනම් ඔබගේ සතුට දුක තීන්දු කරේ කවුද? බාහිරයේ හේතු සාධක මම කැමති විදියට වෙනස් වුණා සතුට මගේ හිත සතුටට පත්වෙනවා. බාහිර හේතුක සියල්ල සතුටට හේතු වෙන විදියට සැකසුණු මට ලැබෙන ප්‍රතිඵලය සතුට. මම අකමැති විදියට බාහිර හේතු සකස්සුණු මට ලැබෙන්නේ දුක. එහෙනම් ඔබ මොහොතක් පාසා සතුට වෙන දුක් වෙන සතුට වෙන දුක් වෙන තරංගයක් විදියට ජල තරංගයක් විදියට අඩුවෙන් කියලා යන මන ක්‍රමයක තමයි ඔබගේ සිත පවතින්නේ. දුක් වෙනවා සතුට වෙනවා, සතුට වෙනවා දුක් වෙනවා, සතුට වෙනවා දුක් වෙනවා. අන්න දෙකට අතර දෝරණය වෙන්නේ. එහෙනම් ඔබ කැමති විදියට වන්නේ නම් ඔබ සතුට වෙනවා, අකමැති විදියට වන්නේ නම් ඔබ දුක් වෙනවා. අකමැත්තක් කැමැත්තක් අතර දෝරණය වෙන්නේ ඔබගේ සෑහීමකටපත් නොවන හිතයි. එහෙනම් ඔබ මොකද කරන්න ඕන?
Yeah.
විමසන්න, විමසලා තීන්දුව කරන්න. බාහිර සාධක නිසා ඇයි මම කැරෙන්නේ, ඇයි මම දුක් වෙන්නේ, ඇයි මම සතුට වෙන්නේ? එහෙනම් බාහිර සාධක වෙනස් කරන්න ගන්නා උත්සාහයම ඔබට ලැබෙන්නේ දුක. එතකොට ඔබගේ සිතේ පරිදි සියලු දේ වෙනස් වෙනවා. ඔබ සතුටුයි. එය වෙනස් වෙන්නේ නැත්නම් ඔබ දුකයි. දැන් ඔබ සතුටෙන් ඉන්න ගන්නේ ඇත්තේ මොන නිසාද? සතුටෙන් ඉන්න ගන්නේ ඇත්තේ ස්වභාවිකව බාහිරය ඔබ ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්න ගන්න උත්සාහය මතයි. එය ඔබට කළ හැකිද නොහැකිද? කළ හැකි දෙයක් නොවේ නම්, කරන්න බැරි දෙයක් නම් අපි හැමතිස්සෙම දුක් විඳිනාය වේද කරන්නේ. එහෙනම් බාහිර දේවල් බාහිරයේදී ඔබගේ ඇතුළට හැරුණොත් ඔබගේ සිතත් හයත් අතර ඔබ ප්‍රවේශණයට යෙදුණොත් ඔබට ලැබෙන්නේ දුකක්ද සතුටක්ද? එතකොට ඔබ ධර්මය වශයෙන් ඔබගේ වැඩෙන්නේ කොහොමද? ප්‍රඥාව. ප්‍රඥාව වැඩෙන දෙනා අවිද්‍යාව කියන දේ හැදගන්නවද නැද්ද? අවිද්‍යාව අතහරිනවා. අවිද්‍යාව අතහරින්නේ තෘෂ්ණාව කැමැත්ත කියන දේ තමා තුළ ඇතිවෙන්නේ නැද්ද? අවිද්‍යාව අතහරින්නේ තෘෂ්ණාව අතහරිනවා කියන්නේ යන්නේ මොකද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකින් එකක් ඇතුළත් යන්නේ මොකද? තෘෂ්ණාව බිඳුවයි ලැබෙන්නේ ඔබට ලැබෙන්නේ ඔයාලා දෙදෙනෙක් බලාපොරොත්තු වෙන නිවන. තෘෂ්ණාව නැහැ කියන්නේ තෘෂ්ණාව විඳුවයි කියන්නේ ලැබෙන්නේ නිවන. තෘෂ්ණාව නැහැ කියලා ගන්න අවිද්‍යාව විඳුවයි කියන්නේ වැරදි අවබෝධය ඔයා තුළ නැහැ කියලා ගන්න. ඔයා හරි අවබෝධයෙන් ඉන්නවා කියන්නේ ඔබ ඉන්නේ නිවනේ. එහෙනම් අවිද්‍යාව කරගලවසන සියලු සියක් අවිද්‍යාව නම් කරා ඔබ ඉන්නේ ප්‍රඥාවේ උපරිමයේ. මොකද තෘෂ්ණාව සියලු සියක් අතරින් ඔබ ඉන්නේ කිසිම දෙයක් කැමති නැත්නම් ඔබ ඉන්නේ අවබෝධය තුළ. අවබෝධය තුළ ඉන්නවා කියන්නේ මොකද ඉන්නේ? එහෙනම් අපි බාහිර වෙනස් වෙනවා කියලා අද ඇස්සක් දෙනවා ඔබට දුකක් ඇති වෙන්නේ අදැසගෙන දුකක් ඇති වෙන්නේ නැත්තේ ඔබ තුළ බාහිර වෙනස් කරන්න බෑ කියන එක ඔබ අවබෝධ කරගත්ත නිසා නේද? ස්වභාවගතයේ පත්වෙනවා කියන්නේ ස්වභාව ධර්මයට අනුගතව අපි ඉන්නවා, අපි යනවා. ස්වභාව ධර්මයේ වෙනස් කරන්න ගන්න උත්සාහයක නිරත වෙන්නේ නැහැ. ඔබ වෙන්නේ කියන්නේ මොකද? ස්වභාවය වෙනස් කිරීමේ තුල ක්‍රියාත්මක ක්‍රියාපාලකයේ වෙලා තියෙනවා. එහෙනම් ඔබ මොනවද කරන්නේ? මේ මොහොතේ පටන් බාහිර ඇතුළට ගන්න නැතුව ඔබගේ අභ්‍යන්තරය පිරිසිදු කරගන්න. වෙඩි කඩක් ගන්න, වරක් සෝදන්න, ලැබෙන දෙකඩේ මුළු කඳුද වැඩිද අඩුද වැඩිද? දෙවන අක්ෂරේ දුවා අඩුද වැඩිද? දෙවන වාසිය දහස් වාර ගන්න සෝදන්න තියෙන කඩ කුණු දිවේ නැද්ද? නැහැ. එහෙනම් ඔබට කියන්නේ මොකක්ද? විලක්ෂණ ලැබෙන මොහොතක් පාසා මේ හාල් ගෝණියක් තුන පදයට ඔබ උස්සගෙන යනවාද? හාල් ජෝසිය ගෝණියක් දෙනවා යනවා කර්තියා යනවා. ඔබ ඒ උස්සගෙන යනවාද? තන්නා ආසෝසෙට ඉලෝසියයි හයට දරන්න පුළුවන් කිලෝ 55යි 75 වැඩිපත් කියලා ධර්මතාවට සාපේක්ෂව කාලෝණිය ඉලෝසියයි වැඩි ගොඩක් පාසයි එන්නේ. ඔබගේ හිත කියනවාට ඉලෝසියයි කාලෝණිය 25 කරයි යනවා. හැබැයි ඔබගේ කයට වාරු නැහැ මේ ඉලෝසිය එන්නේ. ඔබ මොකද කරන්නේ? 25 වෙනි කියන දුර. වහල් දෙක අයව තන්නා වයිසනෝ කිලෝසිය උස්සනෝනේ. හැබැයි ඔයා දේරුම් ගන්න දවසට කිලෝ 25 වෙනි කියන දුර ගොඩක් නැතුව මට 25 යි 75 විලදාලා 25 තරම් සතුටේ යනවානේ. ඔබ මේක කරගෙන සීහල් ගෝණියගෙන තණ්හාව රජ කරලා සතුට නැදෙයි කියලා හිත කියනවා. සීයක් හේතු සතුටේ ගොඩක් අඳින්න පුළුවන්. සීයව ගන්නවා මීට 10ක් ගන්න වෙන්නේ අඩාලෙන්න. ලැබෙන්නේ මොකද ඔබට? ඔබට ලැබෙන්නේ මොකද? දුක. එහෙනම් ඔබගේ තණ්හාව ගෙනියන්න වෙලා සැහැල්ලුවට තණ්හාවකාරින් තණ්හාවකාරින්දී ඔබට යම් යම් ලක්ෂණ අවශ්‍යයි, යම් යම් කාරණසක් අවශ්‍යයි. ඔබගේ දැනුම වචන සිතුවිලි මෙහෙවන්නේ හේතුව ඔබ නොදන්න අවිද්‍යාව කියලා නොදන්න හේතු අවිද්‍යාව කියලා පැහැදගන්න ඔබ ඔබේ ප්‍රශ්න ඔබ සියල් ගේනිට අනාගතේ මොන වෙයි කියලා නේද? අවිද්‍යාව තුලේ ඉන්නේ. එහෙනම් විදර්ශනාව කියලා කියන්නේ අන්වය දැන් ඔය ධර්මික කරනවා. ඒකවලින් ඒක හඳුනා ගන්න දැන් හැදෙන්නේ. සියක් කියනවා ගේනන පුළුවන් 25යි. ඔබ සියල ගේනිට සතු වෙන පුළුවන් කියලා අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව එන්නේ ඒ මතේ ඉන්න තාකල්ම සියවදා ගන්නවා. ඒ මතය අතහැරෙන්න පුළුවන්. ඔය වගේ ඔබ නිරන්තරයෙන් ජීවිතේ මොහොතක් මොහොතක් පාසා ඔබ ඔබේ ප්‍රශ්න කරමින් අවදියෙන් සිහියෙන් හිටියොත් ඔබට ලැබෙන්නේ දුකද සැපද? සැප ඔයාගේ යාළුවෙක් වෙන කෙනෙක් ළඟ තියෙන සතුට ඔබට ගන්න පුළුවන්ද? එහෙනම් ඔබට ඔබගේ රන් කාසි වලට වැඩිය ඔබගේ සතුට ඔබ තුල දැනෙනවා නේද? හොරුට ගන්න බැරි සතුට ලබා ගන්න පුළුවන් ඔබට කිසිවක් නොකරන නිරායාසයේ පුප්පුවමත හිඳින් ලබා ගන්න පුළුවන් සතුට තමයි නිර්වාණය. නිවන සැනසීම සියල්ල ලැබෙන්නේ ඔබට සියල්ල අතහැරී සියල්ල අතහැරී විනායි. මොනවද මේ සියල්ල අතහැරීමේ? ඔබගේ හේතව ඉඩකඩම් ඥාන වාහන සියල්ලද මම කියන්නේ. ඒ සියල්ලම අතහරින්න ඕනේ මනසින් විතරයි. මනසින් අතහැරෙන සියල්ල ඔබට සතුටට හේතු වෙනවා නේද? එහෙනම් මෙලේ කාර්යයක් ඔබ සතුට තියෙන්නේ ශ්‍රවණය විතරයි. ධර්ම ශ්‍රවණය විතරක් ඔබට සතුට ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කරා පමණින් ඔබට සතුට ලැබෙනවා. අන්‍යාගමික ආශ්‍රය ලැබුණ සැයින් ඔබට සතුට ලැබෙනවා. ස්වාමීන් වහන්සේ හොඳ දේශනයක් කරනවා නිවන මාර්ගය කියන්නේ කියලා ආපෝබ ස්වාමීන් වහන්සේ දුපමණයි. ස්වාමීන් වහන්සේගේ ආශ්‍රය ලැබෙන ගමනේ ඔබට සතුට ලැබෙනවා. ස්වාමීන් වහන්සේගේ දේශනා ඕනතරම් දේවල්
දැනෙන යම එයිද ඔබට
ඇස සංවර කරගන්න පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය කියන සියල්ල සංවර වුණා ඔබ ධර්ම ශ්‍රවණයේදී ඔබගේ මනස අතීත මතකයන් වර්තමානයට ගෙනහැරෙන මන ඉන්ද්‍රිය ඔබට සංවර වෙන්නේ නැහැ. දිට්ඨිය කියලා බිඳු වෙලා කොන්න කැවුවේ ෆොටෝ එක ගන්නවා. අවුරුදු මාසයකට කලින් කාපු කැවුමක් එනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ නැහැ. මනස වෙලෙවෙන අරමුණොස්සේ ඔබ ගිය මාසය හවල් දවසට යනවා. කැවුමේ රස මතක් වෙනවා. මේ මොහොතෙත් ඔබ රස විඳිනවා. එහෙනම් ඔබගේ මන ඔබට එරෙහි වෙන විලාමයේ එහෙනම් ධර්ම ශ්‍රවණයට වාඩි වෙන කොහොමද? ඉන්ද්‍රියයන් පහ සංවර කරගෙන වාඩි වුණාම හරියවද? නෑ. මන හතරා එන සංඥාව අතහරින්නේ කොහොමද? සියලු අතීත මතකයන් තුරෙන් ගෙලී අතහැරලා ඉන්න ඉඳගන්න. ඔබ ඉන්ද්‍රියයන් හයෙන්ම අතහැරියා වෙනවා. ඉන්පසු ඔබ ධර්මශ්‍රවණය කළොත් ඔබ ධර්මයට අනුව ඉදිරියට ධර්මයට අනුව ඉදිරියට යන්න පුළුවන්. එතනදී නැගෙන කරුණ ඔබට විමසන්න ඒ මොහොතේ පුළුවන්. එහෙනම් එහෙම විමසුවොත් ඔබ ධර්මයේ තුන රැඳෙමින් විදර්ශනා වේදනා වගේ ඔබට ඔය වැඩි කියලා විතරක් බැරි. බස්සතේ කරන්න බැරි. දුර ගමනක් යනෝක දේශනාවක සාමය මතක් කරගත්තු ඔබට විදර්ශනා කරලා හිට බැරි. එතකොට කල්‍යාණ මිත්‍රාශ්‍රය සතරම ශ්‍රවණය දෙක ඔබට අනුගත වෙනවා. ඔබ යෙදිලා ඇත්තේ කොතනද? යෝනිසෝ මානසිකාරය. ඒ වෙලාවේ ඔබ විමසමින් ඉන්නේ නැති බව තමයි ඔබට ධර්මය ඉක්මනින් බලා ගන්න අපහසු වෙලා තියෙන්නේ. ඔබ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ ඉඳගෙන පවුල කිසි කරන්නේ නැතුව සියලු කුසල කරන ගමන් ඔබ ඔබගේ නිවන ලබා ගත හැකිද? එහෙනම් මෙලෙහි කාර්යයන් පන්සල් ගියා සිද්ධාර්ථ සිරැක්ක සියල්ල කරා ඔබ නිවන් දැකලාද? අදුනේ මොකටද? යෝනිසෝමනසිකාරය. එහෙනම් අවශ්‍ය මොනවාද? දැන් අවශ්‍ය මොනවාද? දැන් පටන් ගන්න ඕන මොකක්ද? එහෙනම් මේ මොහොතේ පටන් ගන්න යුත්තේ මොකක්ද? සීයේ අවදී සීයේ විමසන ප්‍රශ්නයක් ආව ගැටලුවක් ආව ඇලෙන්නක් ආව ඔබ ඔබේ විමසන අරයා අර ධර්මවත්ය මෙහෙමයි කියලා ඔබේ මෙහෙම කියියා මට ප්‍රශ්නේයි ඇයි මම ගැටෙන්නේ කේ එඳුන නැතුව වාදිනවා ඒක දුරු අපි එක එකනවල හිතෙන්නේ මොනවද? එක එකනවල නිර්වස්තරයෙන් පාරයන්නේ දැක ගන්න ඔබට හිතෙන්නේ මොනවද? ඔබ කැමති පරිදි කැමති කැමති විදියට කැමති කැමති සිද්ධිය ඔස්සේ ආයෙත් නේද? එහෙනම් ඔබ අවගේ සිහියේ හිටියෝ බාහිරේදී ඔබගේ ඇතුළත ගන්නවද නැද්ද? නොගන්න අපි සිහියෙන් නිදෝනේ. සිහියෙන් නිදියක් කොටට යම් සිදුවීන රාගක සිදුවීන කාව ඔබ කොහොමද විදර්ශනව විමසන ගත වචන සෙට් එක කියන්න එපාමට මොකද මේ දැන් ඔබ එහි අනිත්‍යතාවය දකින්න නිවන දකින තාක්කල් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණය මෙහි බලොත් ඔබට ඇදුම් නැතුව පාරේ රකිනවා මේක පවුලු ඔබගේ කෙලෙස් ඇවිස්සේ එහෙම කරන්නේ අපි අවදියෙන් සිහියෙන් දිවසන් ත්‍රිලක්ෂණය මෙහි කරන්න ඔබ දැන් පුළුවන් ගෙදර ඉඳන් තනියෙන් එක්ක කාර්යාලය යන දිනාම දුර ගමන කර ලස්සතේ විලාසන කරන්න එහෙම ඇයි යන්න ඕනේ කැලේ යන්න ඕනද බාහිර දර්ශන කරන්න කැලේ යන්න ඕනද මෙන්නේ බාහිර කැටෙන සාධක ඉන්ද්‍රියන් පිළවෙල හේතු සාධක ඉවත් කරලා කැලේ දිය ගමන ඔබ විදර්ශනා ඔබ එළිය හැකිද එහෙනම් කැලේ කියන්නේ ඔබගේ කියුණා වූ අතීතේ මතකයන් සියල්ලම එළිය කියලා නේද එහෙම නැතුව මතකයන් වැයිද කැලේකට ගම කැලෑවකට ගියා කියලා ඔබ කාමී දැන්නේ රාග ස්ත්‍රියේ කරත වේද නෑ විදි විද ඔබගේ මන විදපු විද වදු දේවල් මෙලෙහි වෙන්න ගන්නවා ඒ මෙලෙහි වෙද්දී ඔබ අතීතේ විඳිපු විඳපු දවසට සතුට ගත කරපු දවසට දුක රැඳිච්ච දවසට ඔබ මනසින්නවා ගිහිල්ලා අනුශේධිය දැපත්‍රාදීච්ච සිඳි ඔබ හරහායි ඒක වර්ධනය වෙනවා වෙන සංඥා කිසිවක් දෙන්නේ නැරොට අර වගේ මනස හරහාදී සංඥා වල ඔබ බොහෝ කාලයක් ජීවත් වෙමින් විඳින ගන්නවා කාලයක් විඳින කොට ඔබ විලස්සනා වලට එපා වෙනවා කැලේ එපා කියලා සර්වෝලාගෙන නොවෙන්නේ ඔබ කැලේ යනවා ඔය වගේ යනවා මේ අවබෝධය ලැබුවා භාවනාවට යොත්තේ එහෙනම් අවබෝධය ඇත්නම් දහසක් සෙනග ලැබේ ඉඳගෙන ඔබට විසුන් වැඩිය හැකිද බැරිද වැඩි හැකි රා කෙලෙස් වැඩෙන පරිසරයේ නේද විදර්ශනාව නැහැ කෙලෙස් වැඩෙන පරිසරයේ නේද අවදිය සිහියෙන් විමසන විදර්ශනාව නැහැ හේතු වැඩෙනවා විදර්ශනා කරන හේතු වැඩෙනවා එකවරක් නීරසයි බලක් නැහැ කියලා අයින් කරුත්තේ දෙවනි වර විදර්ශනා කරන ඔබට නිමිත්තක් වෙයිද ඔබ හරියට විදර්ශනා කරොත් මීයම විදින රස ඔබ බින්දට අසු දෙවනි වර විදින රස නිින්නේ කුමන හේතුවක් නිසාද රසින් තමයි දෙවනි වර විදින කන්නේ ඇයි තත්තාව නිසා සෑහීමකට පත් නොවන නිසා රසයේ විඳනම ඉවරින් කියන එක පොඩි හැලක් ඇති. රසයේ ඉඳ අතහැර යාම දෙවෙනි වරේදී අර රස එන්නේ. එහෙනම් ඔබගේ ජීවිතයේ අලුත් දෙවි අරගෙන හැමදාම අලුත් දෙන්න එකම කෑම කරා විදර්ශනා කරොත් ඔබට කෑම පිළිගනී. සම්පූර්ණයෙන්ම තුනම ඔබ අද රසමින්ද අතහැරියානම් හෙටැන සම්පෝධය ඔබට දීව ගුරුතම් වෙනවනේ ඇයි උසගීමට ආහාරය කෑව අතහැරියා හෙටැනින් සම්පෝධය බලතුනි විද එය අප්‍රියයිද පාරකට. එහෙනම් දුකක් ගැන ඔබට දෙන්න කෑම එපා වෙන්නේ. මේ කෑම හැමදාම කන්න බෑ කියන්නේ ඔබ. ඔබ මේ කෑම කාලා එපා වෙලා කියන්නේ ඔබ. අතීතයක් සමග ජීවත් වෙන නිසා නේද? එහෙනම්
ඒ ඒ ස්වේදික ඒ ආකාරයට ඇදුණු
මට සතු වෙන පුළුවන් නොහැදෙන දුකයි. එහෙනම් බලාපොරොත්තු වෙන්න වර්තමානයේ අවදියේ සිහියේ නුවණින් සිහිය. එහෙනම් සියලු දෙනාට ඒ වගේ සාර්ථකයි.